ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධ වන අනෙකුත් මෙහෙණින් වහන්සේලා, ස්වාමින් වහන්සේලා පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහන පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඒ සඳහා අප සියලු දෙනාම සූදානම් වෙමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුලමතුලං ච සම්භවං භව සංඛාර ච වස්සජි මුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අභින්දි ක්වචමි වත්ත සම්භවංති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට මේ ලැබිලා තියෙන වෙලාවේදී අපි බලමු යම් දහම් කරුණක්, ඒ හා සම්බන්ධ යම් පැහැදිලි කර ගැනීමක් අපි ඉදිරියෙන් තියාගන්න. ඒ සඳහා මම මෙහෙම අදහසක් මේ පිරිසට ඉදිරිපත් කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි හැම වෙලේම යම් කිසි දියක පාලනයක් සහිතව කල් ගෙවන්න දේවල් අපේ පාලනයට නතු කරගන්න උත්සාහ ගන්නවා. එතකොට ඒක එක්තරා විදිහක අපේ පැවැත්ම සඳහා අවශ්‍ය දෙයක් කියලා අපිට කිව්ව හැකියි. යම්ම වැඩ කටයුතු කරනකොට ඒ පාලනයකට නතු කිරීමක් අවශ්‍යයි. ඒ විදිහේ උත්සාහයකින් උනන්දුවකින් තමයි අපි බොහෝ වැඩවල නිරත වෙන්නේ. එතකොට ඒ විදිහේ නිරත වීමක් අපි ජීවිත කාලය පුරාවට පුරුදු කරනවා. ඒ පුරුදු කිරීම අන නැවත නැවත විවිධ වැඩ කටයුතු වලදී කරනවා. රැකී රක්ෂා වැඩ කටයුතු වල, අධ්‍යාපනය වගේ දේවල් වලදී, තව ගෙදර දොරේ ඒ වැඩ කටයුතු වලදී අන්න මේ උත්සාහයෙන් උනන්දුවෙන් යම් කිසි විදියක මේක මේ ආකාරයෙන් පාලනය කරගෙන යන්න ඕනේ කියන අදහස, ඒ උත්සාහය අපි ළඟ තියෙනවා. ඉතින් අපි හිතමු ඔය විදියට උත්සාහ කරත් යම් කිසි විදියක පාලනයකට නතු කරගන්න කටයුතු කරත් යම් කිසි අවස්ථාවකදී මේ දේවල් අපේ පාලනයෙන් ගිලිහෙනවා. ඒ දේවල් අපේ පාලනයෙන් අතහරින්න අපිට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ කලක් තිස්සේ යම් දෙයක් පාලනය කළා, ඒ විදිහේ උත්සාහයෙන් ඒ දේ පවත්වගෙන ගිහිල්ලා යම් අවධියකදී මේ දේ අතහැරීමක් තවදුරටත් මේකේ පාලනය අනවශ්‍ය බව හඳුනා ගැනීමක් වගේ දෙයක් මේ අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම තුළ දකින්න පුළුවන්. එතකොට මේක මේ බොහෝ දෙනෙක් අහලත් ඇති, මේ භාග්‍යතුන් වහන්සේ හා සම්බන්ධ ආනන්ද හාමුදුරුවෝත් ගෑවිච්ච ආනන්ද හාමුදුරුවන්ට පස්සේ කාලක චෝදනාවක් එල්ල වෙන්න පවා හේතු වෙච්ච සිදුවීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ සිදුවීම කල්පනා කරොත් බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක ඉඟිකිරීමක් සිද්ධ කරන අවස්ථාවක් තමයි මේක භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ අන්තිමම කාලයේ සිද්ධ වෙච්ච දෙයක් බව තමයි මේ කරුණු අනුවත් අපිට සනාථ වෙන්නේ. එතකොට මෙතෙන්දී මතුවෙන අදහස තමයි ආනන්ද හාමුදුරුවෝ එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක යම් ස්ථානයකට ගමන් කරනවා. ඒ ගමන් කරලා එතන වැඩ ඉන්නවා. වැඩ ඉන්න ගමන් මේ ආනන්ද හාමුදුරුවන්ට මොකද්දෝ ඉඟි කිරීමක් සිද්ධ කරනවා. ඉඟි කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ ආනන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් යන විදිහේ ඉඟි කිරීමක් තමයි මේ දේ. එතකොට මෙතෙන්දි සඳහන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඒ චාපාල චෛත්‍ය නැමැති යම් ස්ථානයක කල් ගෙවන ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේත් ළඟ වැඩ ඉන්නවා. එතකොට ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද කියන්නේ, ආනන්ද මේ විශාලා මහනුවර හරි සිත් කලුයි. මේ උදේනී චෛත්‍ය සහිත ස්ථානය සිත් කලුයි. මේ ගෝතමක චෛත්‍ය සහිත ස්ථානය සිත් කලුයි. බහුපුත්‍ර චෛත්‍ය සහිත ස්ථානය සිත් කලුයි කියලා මෙන්න මේ විදිහට මේ චාපාල චෛත්‍ය සහිත ස්ථානය සිත් කලුයි කියලා යම් ආකාරයක මේ වටපිටාවේ වර්ණනාවක් වගේ සිද්ධ කරනවා. මේ වටපිටාව කොච්චර ආශ්චර්යද, කොච්චර ආකර්ෂණීයද කියලා වගේ යම් කිසි ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට මේ ප්‍රකාශයේ බැලූ බැල්මට තියෙන ස්වභාවය තමයි මේ වටපිටාව ගැන අගය කරමින්, මේ ගත වෙන කාලය ගැන අගය කරමින් කරන ප්‍රකාශයක් තමයි මේ ප්‍රකාශය. එහෙම කියලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියනවා, මොකද්ද මේ ආනන්ද, යම් කිසි කෙනෙක් සතර ඉර්ධිපාදයෝ වඩන ලද්දාහුද, බහුල වශයෙන් පුරුදු කරන ලද්දාහුද, බොහෝ පුරුදු කරන ලද්දාහුද, අන්න පදනමක් වගේ කරන ලද්දාහුද, අන්න ඒ වගේ කෙනෙක්ට ආනන්ද කැමතිනම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ඉන්න පුළුවන්, සිටිය හැකි කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට මේක ගැන කියාගෙන යනකොට දැන් ඉර්ධිපාද මේ සම්බන්ධ පිරිස අහලා ඇති, දන්නව ඇති. එතකොට ඒකේ යම් කිසි විදියක තියෙන්නේ මේ අපි ඉර්ධි විදියට අඳුන්නන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය මානුෂික මට්ටම පනලා ගියපු යම් වැඩ කටයුතු වගේ කියලා අපිට කිව්ව හැකිනේ නේද? අන්න ඒවා තමයි ඉර්ධි කියලා හඳුන්වන්නේ. මේ නිකන් මනුස්සයෙක්ට කරන්න බැරි විදිහේ විශ්මයජනක දේවල් වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒතර ඒ විදිහේ අදහසක් තමයි මේ ඉර්ධි කිව්වහම තියෙන්නේ. ඒතර මේ ඉර්ධි පාද විදිහට තමයි මේක සඳහන්වන්නේ. එතකොට මේවායේ තියෙන අදහස තමයි මේ යම් ඉර්ධියක් ලැබීම සඳහා ප්‍රතිපදාවක් තියනවාද? අනේ ප්‍රතිපදාව අඳුන්නන නම තමයි මේ ඉර්ධිපාද. එතන මේ සතර ඉර්ධිපාද කියන වචනේ තමයි මෙතන සඳහන් වෙන්නේ. ඡන්ද, විරිය, චිත්ත විමංසා කියන ඔය හතර තමයි ඉතින් අපි ඔය අහලා තියෙනවානේ. එතකොට ඒ විදිහේ ඉර්ධිපාද හතරක් ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. දැන් ඡන්ද කියන එක ගත්තාම කැමැත්ත. හරිද? යම් කිසි දෙයක් මෙන්න මේ දේ මට අවශ්‍යයි, මේ දේ මට ඕනේ කියන කැමැත්තෙන් කටයුතු කරනවා. එතකොට සඳහන් වෙන්නේ එතන ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතෝ. මෙන්න මේ ඡන්දය ප්‍රමුඛ වෙච්ච සමාධි, සමාධියක් වීරයක් මතපදනම් වෙලා, ඒ විදිහේ සංස්කාර මතපදනම් වෙලා ඇති වෙන ශක්තියක් වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඡන්ද, විරිය, චිත්ත විමංසා කියන ඔය හතරටම අර ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතෝ කිව්වා වගේ අනිත් හතරටත් ඒ විදිහටම යෙදෙනවා. එතකොට මේ ඉර්ධිපාද එහෙම නැත්නම් මේ සුවිශේෂී හැකියාවල් ඇති කරන ක්‍රමවේදය සහ ඒකට අවශ්‍ය පාදම නැත්නම් ප්‍රතිපදාව තමයි මේ පෙන්වන්නේ. එතකොට ඡන්දයෙන් ඡන්දය ප්‍රමුඛ වෙච්ච සමාධියක් වීරියක් මතපදනම් වෙලා අන්න මේ ඉර්ධිපාද හැදෙනවා. එහෙම නැත්නම් අර විදිහට වීරය, සමහර කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලන්ට වීරය තමයි මේ ප්‍රධාන වෙන්නේ. වීරය තමයි ඒගොල්ලෝ ඉදිරියෙන් තියාගන්නේ. මේ වීරයෙන් උත්සාහයෙන් මේ දේවල් කරන්න පුළුවන් කියන හැකියාව සමහර කෙනෙක්ට තියෙනවා. තවත් කෙනෙක් අර විදියට කැමැත්ත, ඡන්දය ප්‍රමුඛ කරගෙන කටයුතු කරනවා. ඊළඟට චිත්ත කියන එකේදී වැඩියම අදහස් වෙන්නේ මේ අදිෂ්ඨාන කරනවා. යම් කිසි අදිෂ්ඨානයක් ගත්තොත් ඒක කළා මිසක් මම නවත්තන්නේ නැහැ කියන ඒ විදිහේ ස්වභාව සහිත ඇයොත් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මේ විවිධ ක්‍රමවේද නැත්නම් මේ ක්‍රමවේද හතර පෙන්නුම් කරනවා. ඊට පස්සේ අපි හිතුවොත් නැවත මීමාංසා කුවාම නුවණින් මීමාංසා බැලීමක් වගේ දෙයක් තමයි එතෙන්දී අදහස් වෙන්නේ. ඉතින් ඔන්න ඔය හතර ප්‍රමුඛ වෙන මේ ඉර්ධිපාද අර විදිහට ඡන්දේ ප්‍රමුඛ වෙච්ච සමාධියකින්, එහෙම නැත්නම් අර විදිහට වීරය ප්‍රමුඛ වෙච්ච සමාධියකින් වීරයකින්, එහෙම නැත්නම් අදිෂ්ඨානය ප්‍රමුඛ වෙච්ච සමාධියකින් වීරයකින්, නැත්නම් විමර්ශාව නුවණින් විමසීම ප්‍රමුඛ වෙච්ච සමාධියකින් වීරයකින්, මෙන්න මේ විදිහේ ඉර්ධිපාද ඡන්දපද ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතෝ විරිය සමාධි පදාන සංකාර සමන්නාගතෝ කියලා ඔන්න ඔය විදිහට මේ හතර හඳුන්වලා දෙනවා. හරිද? එතකොට එතෙන්දි සඳහන් වෙන්නේ මේ ඡන්දය හේතු කොටගෙන යම් කිසි කෙනෙක් සමාධියක් ලබනවා. එයාගේ හිත එක්තැන් වෙනවා. අන්න ඒක තමයි මේ ඡන්දය ප්‍රමුඛ වෙච්ච මේ ඉර්ධිපාදය සමාධිය කියලා හඳුන්වනවා. ඡන්දම් භික්කවේ ඡන්දම් වෝ භික්කවේ භික්ඛු නිසාය ලබති සමාධින් ලබති චිත්තක්. අර විදිහට මේ ඡන්දය ප්‍රමුඛ වෙලා මේ ඇති වෙන සමාධිය නිසා අන්න මොකද වෙන්නේ, ඒ විදිහේ හිත එක්තැන් වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වීරය ප්‍රමුඛ වෙලා අදිෂ්ඨානය ප්‍රමුඛ වෙලා නුවණින් විමසීම ප්‍රමුඛ වෙලා මෙන්න මේ විදිහට මේ ශක්තියක් ගොනු කිරීමක් ගැන පිළිබඳ අදහසක් තමයි මෙතන කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ මොකද්ද? මේ ආනන්ද මේ ඉර්ධිපාදයන් වඩන ලද නැවත නැවත භාවිත බහුලීකත කරන ලද කෙනෙක්ට අන්න පුළුවනි ආනන්ද කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වුණත් තමුන්ගේ අන්න ජීවිතේ පවත්තන්. හරිද? එහෙම තමයි මේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරන්නේ. එතකොට මේ කල්පයක් කිව්වහම මේ ආයුෂ් කල්පයක් ගැන තමයි සඳහන් වෙන්නේ. එතකොට අවුරුදු 120ක් වැනි කාලයක් තමයි මට මතක විදිහට එවැනි වූ කාලයක් තමයි මෙතෙන්දි පෙන්눔 කරන්නේ. එතකොට අවුරුදු 120ක් හෝ ඊටත් වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා කොහොම කෙනෙක්ටද? අන්න අර සතර ඉර්ධිපාදයන් යම් කිසි විදියක භාවිත බහුලීකත කරන ලද කෙනෙක්ට. එතකොට මෙහෙම ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේම යම් කිසි අවස්ථාවක වෙන අවස්ථාවක මේ ජීවිතය අවසාන අවදීදී ඔය මහා පරිනිබ්බාන සූත්‍රය කියවලා බැලුවොත් ඒ තුලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මගේ කය දැන් නිකන් දිරච්ච කරත්තයක් වගේ, හරිම මේ අමාරුවෙන් තමයි මේක පවත්වන්නේ නඩත්තු කරන්නේ කියලා එන්නේ විදිහේ ප්‍රකාශිකුත් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට සමහර විට මේ සිදුවීමෙන් පස්සේ වෙන්නත් පුළුවන් ඔය ප්‍රකාශය කරන්. කෙසේ නමුත් ඔන්න එක පැත්තකින් කියනවා මේ ඉර්ධිපාද වඩන ලද කෙනෙක්ට ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වුණත් ඉන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ කිව්වට මොකද ආනන්ද හාමුදුරුවන්ට මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුව අවුරුදු 25ක් පමණ කාලයක් භාග්‍යවතුන් වහන්සේට සමීප වෙලා උපස්ථාන කරපු බව අපි අහලා තියෙනවා. එතකොට ওই බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේගේ ඉඟි තේරුම් අරගෙන ඊට අනුව කටයුතු කරපු ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ අපිට තොරතුරු තියෙනවා. හරිද? ඔය සමහර තැන්වල සඳහන් වෙනවා මේ නිකන් බුදුරජාණන් වහන්සේගේ හිනාවක්, යම් කිසි විදියක හිනා පහල කරනවා, මද සිනහාවක් පහල කරනවා. මේ තථාගතයන් වහන්සේ මද සිනහාවක් පහල කළේ මොකක් හරි කාරණාවක් ඇති නිසා තමයි කියලා. ඔන්න ආනන්ද හාමුදුරුවෝ තමයි ඒක අහන්න ප්‍රමුඛතාවය ගන්නෙ. ප්‍රමුඛතාවය ගන්න ඊට පස්සේ සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ සූත්‍ර දේශනාව එහෙම කතා කළා. ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ මේ ආගන්තුක භික්ෂුවක් ඇවිල්ලා තිනවා මේ සේනාසනයක් පනවන්න කියලා. ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේ ඕඩරයක් දෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මේක මතක් කළේ තමන් වහන්සේ වැඩ ඉන්න කුටියෙම මේ හාමුදුරුවෝ වැඩ ඉන්නවට කැමති හින්දා වෙන්නේ නැති කියලා. අන්න එකම කුටියේ සේනාසන පනවනවා අර සෝන කුටි ගන්න ආගන්තුක හාමුදුරුවන්ටයි භාග්‍යතුන් වහන්සේටයි. එතකොට ඒ විදිහට බොහොම සියුම්ව මේ තථාගතයන් වහන්සේගේ ඉඟි තේරුම් ගනිමින් කල්ගත කරපු කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. හැබැයි මේ අන්තිම අවස්ථාවේදී මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙන්න හේතු කාරණා පස්සේ පැහැදිලි වෙන බවත් හැබෑව. කෙසේ නමුත් මේ වරක් කියනවා මෙහෙම කිව්වට ආනන්ද හාමුදුරුවෝ මේක තේරුම් ගන්නේ නැහැ. හරි, දෙවරක් කියනවා. නැවතත් කියනවා අර ටිකම. හැබැයි ඒත් ආනන්ද හාමුදුරුවෝ නිහඬයි. තුන්වෙනි වරත් කියනවා. ඒත් නිහඬයි. එතකොට මේ අවස්ථාවේ මේ ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් තිබුණා භාග්‍යතුන් වහන්සේ එහෙනම් ආයුෂ් කල්පයක් වැඩ සිටින සෙහෙක්වා කියලා ආරාධනාවක් කරන්න. නමුත් ඒ ආරාධනාව කිරීම මගහැරෙන බව තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඔහොම ඔය සිදුවීම සිද්ධ වෙලා ආනන්ද හාමුදුරුවෝ ඉවත්ව ගිය අවස්ථාවේ ඔන්න එනවා එක්කෙනෙක් ආරාධනා කරන්න. හරිද, කවුද මේ එන්නේ? මාරයා කියලා තමයි සඳහන්. මාර දිව්‍ය පුත්‍රයා, පරණිම්මිත වසවත්ති ඒ ඉන්න එක්කෙනා. එතකොට එයා පිළිබඳ සඳහනක් වෙනවා. බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඇති මේ අවුරුදු 80ක් විතර දැන් වැඩ ඉඳියානේ. දැන් භික්ෂු සංඝයා වහන්සේලා උපාසක උපාසිකාවෝ හොඳට වැඩ කටයුතු කරගෙන යනවා. දැන් ඉතින් ඔබ වහන්සේට පිරිනුවන් පාන්න කාලේ වරක් කියනවා, දෙවරක් කියනවා, තුන් වරක් කියනවා. ඔන්න ලැබෙන ආරාධනාව. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා, ප්‍රකාශ කරනවා මේ හරි හරි උඹ වෙහෙසෙන්න යන්න එපා, මං ඒක කරගන්නම් කියලා. අන්න මොකද කරන්නේ, මේ මෙයින් මාස 3කින් තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවා කියලා මෙන්න මේ ආයු සංස්කාර හැර දැනිමීමක් සිද්ධ කරනවා. එතෙන්දී මේ සූත්‍රයේ නම සඳහන් වෙන්නේ ආයු සංඛා රොස්සජන සූත්‍රය. හරි, මේ ආයු සංඛාර හැර දැමීම පිළිබඳ කතාව තමයි මේ තියෙන්නේ. එතකොට අර විදිහට ඉඟි කරාට මොකද ආනන්ද හාමුදුරුවන්ට මේ ඉඟිය තේරෙන්නේ නැහැ. හරි, වරක් කියනවා, දෙවරක් කියනවා, තුන්වරක් කියනවා. තුන්වරක් කිව්වට මොකද මේක තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේට සමා වෙන ආනන්ද හාමුදුරුවන්ට ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා අන්න මාරය ඇවිල්ලා අනිත් පැත්තට විරුද්ධ පැත්තට ආරාධනාවක් සිද්ධ කරන බව තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා. තථාගතයන් වහන්සේගේ පිරිනිවීම මීට මාස 3කට පස්සේ සිද්ධ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ඒ චාපාල චේතිය නැමැති ස්ථානයේ අන්න ඉඳමින් භාග්‍යතුන් වහන්සේ මේ ආයු සංස්කාර අතහැරපු බව, ඒ ආයු සංස්කාර අතහරින මොහොතේදී යම්කිසි විදියක භූකම්පනයක් වගේ දෙයක් සිද්ධ වුණු බව තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන. ඊට පස්සේ වෙලාවක ආනන්ද හාමුදුරුව ඇවිල්ලා ඔන්න කියනවා භාග්‍යතුන් වහන්ස එහෙමනම් තව ආයුෂ් කල්පයක් වැඩ ඉන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ටත් යම්කිසි නිග්‍රහයක් කරමින් කියනවා ඒ වෙලාවේ ආරාධනා කරේ නෑ මෙච්චර මේ ඉංගි කරා ඕලාරික විදිහට ප්‍රකාශ කරා ඒ වෙලාවේ ආනන්ද ආරාධනා කරේ නෑ, දැන් ඔය ආරාධනාව බාරගන්න විදියක් නෑ කියලා ආනන්ද හාමුදුරුවන්ටත් යම්කිසි සැරකිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. පස්සේ කාලෙක ඔය භාග්‍යතුන් වහන්සේගේ ඇවෑමෙන් පස්සේ ඒ ධර්ම සංගායනාව වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට චෝදනා පහක් එල්ල වෙනවා. ඒ පහෙන් එකක් තමයි මෙන්න මේ සිදුවීම. භාග්‍යතුන් වහන්සේ මෙච්චර ඉඟි කළත් ආයුෂ් කල්පයක් වැඩ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරේ නැහැ කියන චෝදනාව අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් ආනන්ද හාමුදුරුවන්ට එල්ල වෙනවා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මේ මාර්යා විසින් මඩින ලද හිත් ස්වභාවයක් මගේ හිතේ තිබුණා. ඒක නිසා මට මේක සිහි වුණේ නෑ කියලා. යම් කිසි දෙයක බාහිරෙන් බලපෑමක් එල්ල වුණා. ඒක නිසා මට මේක කරගන්න බැරි වුණා වගේ අදහසක් තමයි ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් ඔන්න ඔය සිදුවීම් ජාලාව තමයි සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ආයු සංස්කාර අත්හරපු ඒ මොහොත තමයි මේ කියවෙන්නේ. එතකොට නැවතත් අපි අර මුල් තැනට ආවොත් මෙන්න මේ ඡන්ද විරිය චිත්ත විමංසා කියන මේ යම් කිසි ඒ ශක්තියින් ඒ විදිහේ උත්සාහයෙන් මේක නඩත්තු කිරීම අතහැරීමක් තමයි මේ වෙන සිදුවීම. හරියට නිකන් අර මෙච්චර කාලයක් පාලනය කරගෙන ඉඳපු දෙයක් අතහරිනවා වගේ. ඒ අතහැරීම සිද්ධ කරාම අන්න තව 3 මාසෙකින් මේ භාග්‍යතුන් වහන්සේගේ අභාවය සිද්ධ වෙන බව අන්න ඒ විදිහ ප්‍රකාශයක් සිද්ධ කරනවා. එතකොට අපි හිතුවොත් කල්පනා කරොත් දැන් මේ යම් කිසි පාලනයක් නතු කරගෙන ඒ විදිහේ ශක්තියක් ගොනු කරගෙන තමයි අපි කවුරු කවුරුත් ඉන්නේ. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක් අන්න ඒ ශක්තියෙන් ක්‍රමානුකූලව සිද්ධ කරනවා වෙන්න පුළුවන්. අපි තුලත් ඒ විදිහේ දෙයක් නැතුවා නොවේ. නොදැන හරි එහෙම දෙයක් අපි තුලිනුත් සිද්ධ වෙනවා. එතකොට එන්නේ පාලනය අතහැරීමක් වගේ දෙයක් තමයි මේ සිදුවීම. මේ පාලනය අතහැරියාම තව ටික දවසකින්ම අන්න මේ අභාවය සිද්ධ වෙන බව අන්න ප්‍රකාශ වෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් ඔය ආයු සංස්කාර අතහැරීම ගැන ඔයගේ ඒවා ගැන කතා කරනකොට දැන් ඔය පහුගිය දවසක නෝනායි මහත්තයයි දෙන්න තරහ වෙලා රණ්ඩු වෙලා. ඉතින් මේ රණ්ඩුවෙන් පස්සේ නෝනා මොකද කරලා තියෙන්නේ? ආයු සංස්කාර අතහැරලා. ඔන්න දැන් තව ටික දවසකින් මම අභාවයට ලක් වෙනවා කියලා අර මහත්තයා එක්ක මතුවෙච්ච හිත් වේදනාවේ හිත් කරදරේ නිසා ආයු සංස්කාර අතහැරලායි කියලා. ඔය වගේ ජෝකුත් තියෙනවා, නැතුවා නොවෙයි. කෙසේ නමුත් මේ හිත තුළ ජීවත් වෙන්න තියෙන අපේක්ෂාව වැදගත් මේ පැවැත්ම සඳහා. එතකොට සාමාන්‍ය ගත්තොත් අපි ඔය රෝගී වෙච්ච කෙනෙක් දිහා වුණත් බැලුවොත් එයා මේක අතහැරියොත් අන්න එයාව මොන බෙහෙත කරත් සමහර විට ගොඩ ගන්න අමාරුයි. හැබැයි අර විදිහේ අල්ලගෙන ග්‍රහණය කරගෙන ඉඳියොත් අන්න මොකෙන් වුණත් සමහර විට ගොඩ එන ස්වභාවයක් වගේ දකින්න පුළුවන්. හරි, ඔය සමහර වයසක උන්දලා කොහොම හරි අල්ලගෙන ජීවත් වෙන්නේ තමුන්ගේ පුතාට මේ ටික දීලා යන්න ඕනේ කියලා නේද? මේ රටම කෑවා හැබැයි කතාව කන්න දීලා යන්න ඕනේ කියලා කොහොම හරි අල්ලගෙන ඉන්නවා. එහෙම මානසිකත්ව නැතුවා නෙවෙයි. ඊට පස්සේ ඔය නාසි ඒ වදකඳවුරු ඒ කන්සන්ට්‍රේෂන් කැම්ප්ස් ගැන කියවෙනවා. ඒකේ ඉඳපු කෙනෙක්ම ඒගොල්ලන්ගේ සයිකොලොජි එක ගැන පොතක් ලියවිලා තියෙනවා. ඒ පොතේ සඳහන් වෙනවා මේ දැන් මේ කැම්ප් එකේ තියෙන්නේ මහාම මහා දරන්න බැරි හමාරු තත්ත්වයක්. හරියට ආහාරයක් ලැබෙන්නෙත් නෑ. දවස පුරාවට බොහෝ වෙහෙසිලා වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ නිදිය ගැනීමේ පහසුවක්වත් සනීප ආරක්ෂක පහසුකම්වත් අසනීපයකට බෙහෙතක්වත් මේ මොනම දෙයක්වත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. අර විදිහට මිනිස්සු නිකන් ගාල් කල්ලා වගේ තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නවා. ඉතින් එහෙම තියාගෙන ඉන්නකොට අපි හිතමු මේ ඉන්න පිරිසට මේ කෑම්ප් එකෙන් පිට යම් කිසි විදියක අපේක්ෂාවක් තියෙනවා නම් ඒ අපේක්ෂාව පවතින තාක්කල් අර මොන අමාරු අපහසු තිබුණත් මේ කට්ටිය ජීවත් වෙන බව සඳහන් වෙනවා. කන්නත් නැහැ. හරිද? අර විදිහට මේ සැප පහසුවකුත් නැහැ. මොනවත් නැහැ. හැබැයි අන්න අපි හිතමු මෙයා හිතනවා කල්පනා කරනවා මගේ මේ දරුවෝ එක්ක මම ගිහිල්ලා එකතු වෙනවා අපව මට මේ පොඩි දරුවෝ ඉන්නවා ඒකින්ද මට මේ ජීවිතේ කොහොම හරි රැක ගන්න ඕනි කියලා. එහෙම නැත්නම් මම නෝනා එක්ක නැවත එකතු වෙන්න ඕනේ අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා එන්නේ විදිහේ අපේක්ෂාවක් තියෙනවා. මේ කඳවුරෙන් පිට කඳවුර තුල කිසිම අපේක්ෂාවක් නැහැ. හරි. ඒකයි සඳහන් වෙන්නේ man search for meaning. ඔක තමයි පොතේ නම. මේ අර්ථයක් පිළිබඳ අපේක්ෂාවකින් මේ තැනත්තා කල් ගෙවනවා. හරිද? ඒ අපේක්ෂාව තියෙනකන් මොන විදිහේ ආහාර නැති වුණත් මොන විදිහේ සැප සම්පත් සනීප ආරක්ෂක පහසුකම් නැති වුණත් මොන ලෙඩක් ඇදුනත් මේ මනුස්සයා අන ජීවත් වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ මෙයාට දැනගන්න ලැබෙනවා අර තමුන් අපේක්ෂාවෙන් ඉඳපු නෝනා මේ නාසින් නැතින්ම ඝාතනය වෙලා කියලා. ඒදි ආරංචියක් එනවා. එහෙම නැත්නම් තමුන්ගේ අර දරුවෝ දෙන්නා විනාශ වෙලා කියලා ආරංචියක් එනවා. ඒ ආරංචිය ආපු ගමන් අන්න මෙයා මෙච්චර කල් අපේක්ෂා කරපු දේ බිඳිල යාමක් සිද්ධ වෙනවා. ඒ බිඳිල යාම තුල අන්න සඳහන් වෙනවා තව සති දෙක තුනක් ඇතුළත මේතනත්තත් මැරිලා යනවා කියලා. ඒක ඒ පොත ලියන වෛද්‍යවරයා ඒ සයිකොලොජිස්ට් කෙනෙක් එයා ඒ කැම්ප් එකේ ඉඳගෙන අවුරුදු ගාණක් පුරාවට මේ සජීවී අත්දැකීම් එකක් වරක් දෙවරක් නෙමෙයි මේ සිය දහස් වරක් දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ ජීවිතේ පවත්ත ගන්න නම් ලෙඩ වුණු කෙනෙක්ට හරි අර විදිහේ දුර්වල වුණු කෙනෙක්ට හරි හැම වෙලෙම මේ කැම්ප් එකෙන් පිට ඉදිරි අපේක්ෂාවක් පනවන්න ඕනි. ඒ අපේක්ෂාවක් තියෙන තාක්කල් එයා ජීවත් වෙනවා. එතකොට අර විදිහ අපේක්ෂා බංගත්වයකට ලක් වුණු කෙනෙක්ට උනත් අලුත් අපේක්ෂාවක් දෙන්න පුළුවන් නම් ජීවිතේ රැකෙනවලු. එහෙම අපේක්ෂාවක් නැත්නම් අන්න සති කීපයකදීම මොනවා හෝ ලෙඩක් හැදිලා මේ දැනතාව මරණයට ලක් වෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ අපි තුලත් අපි නොදැනීම හරි මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ බොහොම දැන හඳුනගෙන ක්‍රමානුකූලව මේ දේවල් පාලනය කරපු බව තමයි බැලූ බැල්මට මෙතන පේන්න තියෙන්නේ. ඉතින් ඒ බුදුවරයෙකුගේ විශේෂී හැකියාවක් වෙන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ මේ විදිහට මේ ආයු සංස්කාර අත්හැරීමක් සිද්ධ කරනවා. අර මෙච්චර කල් අල්ලගෙන කරගෙන ඉඳපු එක අතහරිනවා. අතහැරියට පස්සේ ඔන්න ෂණිකව කය දුර්වල වේගන යන ස්වභාවයක් අර විදියට පසු කාලයක සමහර විට අර මහා පරිනිබ්බාන සූත්‍රයේ කියන්නේ මොකද්ද? මගේ කය නිකන් දැන් දිරච්ච කරත්තයක් වගේ කියලා කියනවා. එතකොට අන්න අර යම් අවධියකදී ඒ ආය සංස්කාර අත්හැරියාම තව දුරටත් මේක දිගට පවත්වන්න උත්සාහයක් නැත. පස්සේ ඇවිල්ලා ආනන්ද හාමුදුරුව ආරාධනා කරත් වැඩක් නැහැ. ආනන්ද හාමුදුරන්ටත් පස්සේ එන නඩුවකුත් ගොනු වෙනවා මේ වැඩේට. ඉතින් අර කොච්චර කරගෙන ඉඳියත් අන්තිම මොහොතේ මේ සිදුවීම නිසා ආනන්ද හාමුදුරන්ටත් 아무තු කැලලක් ලැබුණු බව තමයි පේනෙන්න තියෙන්නේ. සාමාන්‍ය ඔය වැඩ කරගෙන ඉන්නකොට ඔය වගේ ප්‍රශ්න ගැටලු නිරන්තරයෙන් ඉදිරිපත් වෙනවා. නොකර ඉඳියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ආනන්ද හාමුදුරුවන්ටත් ඒ වගේ චෝදනා පහක් කෙල්ල වෙනවා. මේ චෝදනාවත් එකක්. ඒ චෝදනාවේදී ආනන්ද හාමුදුරුවෝ දෙන පිළිතුර තමයි, මේ මාරයා විසින් මඩිනාලද සිත් ඇතුව ඉඳපු මට එහෙම දෙයක් මතක් වුණේ නැහැ, ඒක ආරාධනා කරනුන් නැහැ කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙන්නේ. ඉතින් එන්නේ විදිහේ සිදුවීම් ජාලයකට පස්සේ අන්න භාග්‍යතුන් වහන්සේ මේ ආයු සංස්කාර අත්හැරීම හා සම්බන්ධ යම් කිසි උදාන වාක්‍යයක් වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ඒ උදානය තමයි අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත මේ ගාථාව. එතන සඳහන් වෙන්නේ මොකද්ද? තුල මතුලංච සම්භවං භව සංඛාරච වස්ස ජිමුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අබින්දි ක්වචි ක්වචමි වත්ත සම්භවංති. ඔන්න විදිහේ කෙටි ගාථාවක් තමයි සඳහන. මේ තුල මතුලන්ත සම්භවං යම් කිසි විදියක මේ නැවත උපතක් ඇති කරන, නැවත පුනර්භවයක් ඇති කරන මේ කුඩා මහත් භව සංස්කාර තුල මතුල, කුඩා මහත් නැත්තම් සම අසම භව සංස්කාර බුද්ධ මුනිවරයා විසින් හැරලීය. භව සංඛාරස වච්චදි මුනි වස්සජි මුනි, අර විදියට බුද්ධ මුනිවරයා විසින් මෙන්න මේ කුඩා මහත් භව සංස්කාර අත්හැරියා. අජ්ජත්තරතෝ සමාහිතෝ, ආධ්‍යාත්මික ශාන්තියෙහි ඇලුනේ අභින්ති ක්වචමි වත්ත සම්භවං. හරියට නිකං සන්නාහයක් බිඳ හෙලනව වගේ ආත්ම සම්භවය බිඳ හෙලීය කියන ඔන්න විදිය අදහසක්. ආත්ම සම්භවය බිඳ හෙලීය විනාශ කරලීය කියන අදහස. සන්නාහයක් බිඳ දානව වගේ මේ ආත්ම සම්භවය, ආත්මය සම්භවය කියන්නේ හේතුව මූලාරම්භයේ ඉපදීම වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට ආත්ම සම්භවය බිඳ දැම්මා කියන ප්‍රකාශය තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි සිද්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ කරුණු කිහිපයක් තමයි අද දවසට අපිට මේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම හා සම්බන්ධ දේවල්. ඉතින් මං හිතනවා දැන් මේ කියපු දේ යම් පමණකට පැහැදිලි ඇති. මේ විදිහේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න සූදානම් වෙන, ඒ සඳහා කටයුතු යෙදෙන අවස්ථාව තමයි මේ අවස්ථාව. ඉතින් අර විදිහට මාරයා ඇවිල්ලා ආරාධනාව සිද්ධ කරනවා හරි වෙලාවට. හරි, සාමාන්‍ය අපි අපේ ජීවිතවලටත් ඒ ආරාධනාව නම් හරි විදිහට හොඳට ගැළපිලා එනවා. අනිත් පැත්තට හොඳ පැත්තට වෙන ආරාධනාවක් බොහොම අමාරුයි. හරි අමාරුවෙන් තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. නරක පැත්තට එන ආරාධනා තියෙනවනේ, ඒවා අනේ හොයන්න දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ, හරි වෙලාවට ඇවිල්ලා මෙන්න කියලා ආරාධනා කරනවා. තැටියක එලලා පුදලා ගෙනහලා දෙනවා. ඔක තමයි යථාර්ථය. ඒතර සාමාන්‍ය මේ පැවැත්ම තුල තියෙන නැඹුරුව තමයි ඔය දේ. හොඳ පැත්තට නිවන පැත්තට යෙදෙන කටයුතු සාමාන්‍යයෙන් අමාරුවෙන් තමයි සිද්ධ වෙන්නේ. හරි වෙහෙසෙන් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අනිත් පැත්තට බොහොම ඉක්මනින් බොහොම ආයාසයෙන් තොරව ඒ ආරාධනාව නම් සිද්ධ වෙනවා. මාරයාගේ පැත්තෙන් ආරාධනා කිරීම නම් බොහොම හොඳින් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. නමුත් අර ප්‍රතිපදාවක් පැත්තට, නිවන පැත්තට කෙරෙන ආරාධනාව හරිම අමාරුයි. ඒ වගේ ආරාධනාවක් බාර ගන්න ගියත් ඒ කෙනාට පුදුම හිතා ගන්න බැරි විදිහේ බාධා, කම්කටොළු මතුවෙලා එනවා. දැන් සාමාන්‍ය ගත්තොත් ඔය පැවිදි වෙන්න වගේ යන කෙනෙක්ට ඕක හරියටම දකින්න පුළුවන්. පැවිදි වෙන්න කියලා අදිෂ්ඨානයක් ගත්ත දවසේ ඉඳලා අර මාරයාගේ පැත්තට එන ආරාධනා තමයි ප්‍රබල වෙන්නේ. ඊට පස්සේ පැවිදි වෙනවා කියලා මොකක් හරි උත්සාහයක් ගත දවසේ ඉඳලා ඒ උත්සාහයට පුදුම ප්‍රතිවිරෝධයක් එනවා. බැරි වෙලාවත් ගෙවල් වලින් නික්මිලා මේ වගේ පරිසරයකට ආවොත් බලන්න ඕනේ ඒ ගෙවල් වල කට්ටිය, ඒ දේවල් කොහොමද ආපහු අපිව අනිත් පැත්තට අදින්න උත්සාහ කරන්න කියලා. ඒව නිකන් අර නිකන් හිතලා කරනවත් නෙමෙයි ඒ කට්ටිය. ඒ වුණාට කටයුතු සිද්ධ වෙන්නේ ඒ විදිහට තමයි. දැන් පහුගිය දවසක මහත්තයෙක් ඇවිල්ලා ඉන්දියා මේ පැවිදි වෙන අදහසින් ටික දවසයි ඉන්දියෙන්. අන්න මොකද වුනේ, ගෙදර කරදරයක් වෙලා කියලා යන්න වුණා. බලනකොට අම්ම නැති වෙලාලු. ඒ වගේ මුන් මොනවා හරි ග්‍රහයෝග ටිකක් යෙදෙනවා. යෙදිලා අරගෙන යනවා. ඒ ආරාධනාව නම් බොහොම හරියට නිසි වේලාවට සිද්ධ වෙනවා. නමුත් මේ නිවන දිහාවට, මේ ප්‍රතිපදාවක් දිහාවට කරන නැඹුරුව හරි අමාරුයි. ඒක විශේෂයෙන් දකින්න පුළුවන් අර විදිහේ සුවිශේෂී උත්සාහයක් ගන්න කෙනෙක් තේරනවා මේ විදිහේ ප්‍රතිපදාවක්, මේ විදිහේ පැවිදි ජීවිතයක් වගේ එකක් අපේක්ෂා කරොත් කොපමණනම් ඒකට එරෙහිව කටයුතු යෙදෙනවද, ඒක කරගත්තත් අනිත් පැත්තට අදින ඇදිල්ල කොහොමද කියලා නේද? පැවිදි වුණත් මම කියන්නේ, පැවිදි වුණ කෙනෙක් වුණත් නුසුදුසු දේවල් වලට බොහෝ ආරාධනා ලැබෙනවා. නුසුදුසු දේවල් සඳහා බොහෝ කරුණු යෙදෙනවා. සුදුසු දෙයක් කරන්න රාකුසලයේ වෙනුවට කුසලයේ පැත්තට නැමෙන්න ඉතින් අමාරුයි. මොක තමයි යථාර්ථය. ඉතින් එන්නේ විදිහේ දෙයක් අපිට දකින්න පුළුවන්. මොකද හේතුව මේ ලෝකය යම් කිසි විදියක පැවැත්ම ස්ථාවර වෙච්ච තැනක් නේ මේක. හරි. එතකොට මේ සංසාර ගමනක් කියන්නේ පැවැත්ම. පැවැත්ම. ඒක සනාත වෙලා ඒක ස්ථාවර වෙලා තියෙනවා. එතකොට නිකන් අර මහා බරක්, මහා ගල් කුලක් පහළට පහළට පෙරලිගෙන යනවද? ඒක තමයි ඒ තියෙන ගම්මිතාවය නේද? මොමන්ටම් එක තියෙන්නේ පහළට. එතකොට අපි හිතමු කෙනෙක් මේක නවත්වන්න උත්සාහ ගත්තොත් එයාවත් යට කරගෙන යනවා මිසක් ආයේ මේක වෙනසක් කරන්න තියෙන හැකියාව හරි අවමයි. එතකොට ඒ ලෝකයේ වටපිටාවෙන් හේතු කාරණා කොහොම හරි ගැළපිලා එනවා. නිකන් පුද්ගලයෝ ඉස්මතු වෙලා කරා වගේ පෙනුනත් ඒගොල්ලොන්ට වඩා ප්‍රබල කාරණා ඒවා පිටිපස්සේ යෙදිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අර විදිහට මේ පැවිදි ජීවිතයක් වගේ දෙයක්, ඒ භාවනාවක් පුහුණුවක් දිහාවට නැවිච්ච ජීවිතයක් වගේ දෙයක්, ඒ සඳහා කොතෙකුත් ප්‍රතිවිරෝධයක් මේ ස්වභාව ධර්මයෙන්ම මතුවෙලා එනවා. ඒකට හේතුව තමයි අන්න බොහෝ කාලයක් පුරාවට අර පහළට පහළට පෙරලිලා ආපු මහ ගල්කුලක වගේ මොමෙන්ටම් එකක්, ගම්මිතාවයක් මේ තුල තියෙන නිසා. ඒකෙන් ගැලවිලා යන එක ලේසි නෑ. ඒ ගැලවිලා යාම ක්‍රමානුකූලයි, සූක්ෂමයි. ඒක ලේසි නෑ. ඒක හින්දා බොහෝ වෙලාවට අනිත් පැත්තට කරුණු කාරණා යෙදෙන ස්වභාවය වැඩි. දැන් අපි ඔය දන්නවා සාමාන්‍ය අපි හිතමුකෝ මොන හරි දෙයක් එපා කිව්වොත්, එපා කිව්වොත් ඒ එපා කීම තුළ වටපිටාවෙන් හිතාගන්න බැරි විදිහේ අනිසි බලපෑම් අපිට එල්ල වෙනවා. එහෙම කොහොමද එපා කියන්නේ, අපිත් එක්ක මේ කාලබිල ඉන්නෝනේ කියන ඒ බලපෑම නැවත නැවත දකින්න පුළුවන්. අර කෙනා ඒ ප්‍රතික්ෂේප කිරීම ඒක බාරගන්න මේ වටපිටාව, ඒ වටපිටාවේ තියෙන ගම්මිතාවේ සූදානම් නැහැ. හැම වෙලේම බලනවා මේ එහෙම කොහොමද එපා කියන්නේ කියලා. අර කෙනාවත් ඒ දිහාවට ඇදගෙන යන තමයි ඒ ක්‍රියාවලිය උත්සාහය. දැන් අපි හිතමුකෝ දැන් පැවිද්දෙක් වගේ කෙනෙක් ඒ බ්‍රහ්මචර්ය රකින්නවා කියලා සමාදම් වෙච්ච ගමන් ඒ සිවුරු පිරිකර වලින්, ඒ ගෙවන ජීවිතයෙන් සංකේතවත් වෙන දේ තමයි මේ බ්‍රහ්මචර්ය රකින්න. එක ඇඳක සැතපෙනවා, එක වේලෙන් යැපෙනවා කියන අදහස ඔතන තියෙන්නේ. එතකොට සාමාන්‍ය ගත්තොත් මේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝකෙට නේද, මෙහෙම බ්‍රහ්මචර්ය රකින්න ජීවිතයක් කියලා. පැවිද්දටම යෙදෙන නමක් තමයි ඔය බ්‍රහ්මචර්ය. හරිද? දැන් එහෙම ප්‍රකාශයක් කරපු ගමන් ඒක නිකන් ලෝකේ බාරගන්නේ නිග්‍රහයක් විදියට තමයි. එතකොට ඒ කරන ප්‍රකාශයට, ඒ දරන උත්සාහයට ප්‍රතිවිරුද්ධව කොතෙකුත් කටයුතු යෙදෙන්න සැලසෙන්න පුළුවන්. පුද්ගලයෝ විදියට වේවා, හේතු කාරණා විදියට වේවා, ඒ ගමනට ප්‍රතිවිරුද්ධ දේවල් කොතෙකුත් ගැලපිලා එනවා. හරි, ඒ ලිංගිකත්වය සඳහා පිරිස් නැතුව නොවෙයි, හැබැයි මේ කෙනෙක් ප්‍රතික්ෂේප කරනවානේ, එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා තමයි මේ එන බලපෑම තියෙන්නේ. ඒ ලිංගිකත්වය සඳහා ඕන තරම් ඒ මිනිස්සු පිරිස් හොයාගන්න පුළුවන්, හැබැයි මේ ප්‍රතික්ෂේප කරන කෙනාටම එහෙම කොහොමද නොකා ඉන්නේ, ඔයත් කන්න ඕනේ කියලා බලහත්කාරයෙන් ගිල්ලවන්න හදන ක්‍රමවේදයක් මේ තුල අපිට දකින්න පුළුවන්. ඒක කවුරුත් කරනවා කියනවට වැඩිය මෙතන තියෙන්නේ නිකන් මොකද්දෝ නිකන් අර මාරයාගෙන් එන ආරාධනාව වගේ, මේ ජීවිතේ සංසාර ගමන පවත්වන්න තමයි මේකේ බලපෑම තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. දැන් අපි හිතමු දැන් මෙහෙණින් වහන්සේ නමක් නැත්නම් දැන් ඒ දවස්වල ඉන්දියා භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ නමක් ඒ වගේ කෙනෙක් දැක්කහම මේ සමාජය කොහොමවත්ම රුස්සන්නේ නැහැ. විශේෂයෙන් අර වයසට ගිහිල්ලා නිකන් හොටබිම ඇනුනට පස්සේ පැවිදි වෙච්ච මෙහෙණින් වහන්සේ කෙනෙක් භික්ෂුණියක් නෙමෙයි. අපි හිතමු තරුණ වයසේ කෙනෙක් එහෙම පැවිදි වුණොත් ඒක නිකන් දරන්නම බෑ. විශේෂයෙන් ඔය ලස්සන තරුණ වයසේ කාන්තාවක් පැවිදි වෙලා ඉන්නවා දැක්කොත් ඒක නිකන් මේ ඔය පිරිමි සංහතියටම කරපු නිග්‍රහයක් වගේ නේද? එහෙම එකක් කාලා ඉන්න බැරි තරම්. ඉතින් ඔය දැන් ඔය උත්පලවන්නා තෙරණ භික්ෂුණීන් වහන්සේ ගැන සඳහන් වෙන්නේ නමේ හැටියටම නේද? බොහොම අලංකාර තරුණ වයසේ ඉඳපු කෙනෙක්. හැබැයි මේ විදිහට පැවිදි වෙලා කටයුතු කරා මේ විදිහට මේ භ්‍රමචර්ය ජීවිතයක් ගත කළා. ඉතින් ඒ ගත කිරීමට එල්ල වෙච්ච ප්‍රතිවිරෝධය අපි අහලා තියෙනවා. ඒ භික්ෂුණීන් වහන්සේව අන්න කෙනෙක් ඇවිල්ලා දූෂණය කරනවා. එහෙම කොහොමද එහෙම කරන්න බෑ කියන වගේ, මේ තරුණ වයසේ මෙච්චර ලස්සන ජීවිතයක් කොහොමද ඔහොම ගෙවන්නේ කියන ප්‍රතිවිරෝධය තමයි අර වටපිටාවෙන් එල්ල වෙන්නේ. ඉතින් අර කෙනෙක් ඇවිල්ලා දූෂණය කළා හරි යනවා නේද? එහෙම කරන්න දෙන්න බෑ, එහෙම වෙන්න බෑ කියලා. ඉතින් මේ විදිහේ මොකද්දෝ අමුතු ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. කෙනෙක් කියනවානේ මම භ්‍රමචර්ය රකින්නවා කියලා, ඒක කඩන්න එන කට්ටිය හොයාගන්න බැරි තරම් හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් අන්න ඒකට එරෙහිව කටයුතු වෙනවා. එතන ඇති ආකර්ෂණයකුත් නැහැ, තියෙන්නේ එකම දේ අර එපා කියපු හින්දා. එපා කියපු හින්දා ඊට වැඩිය හොඳ කට්ටිය ඔය වැඩේට හොයාගන්නත් පුළුවන් ඕන තරම් ඉන්නවා. හැබැයි අර එපා කිව්වනේ, එපා කුවට පස්සේ ඒකම හඹාගෙන ඒක පිටිපස්සෙම නැවත නැවත එන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහ ආරාධනා නිසි කලදී බොහොම හරි වේලාවට ලැබෙන බව හැබෑව. අනිත් පැත්තට හොඳ පැත්තට ආරාධනාවක් අරගන්න හරි අමාරුයි. හරි අමාරුයි. ඒ විදිහේ ඉල්ලීමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. දැන් අපි හිතමුකෝ හොඳ පැත්තට යෙදෙන ආරාධනා ගත්තාම දැන් මේ වගේ ඔපචුනිටි එකක් වුණත් අපිට මේ විදිහේ සම්බන්ධ වෙන්න, බණක් කියන්න, බණක් අහන්න, ඒ වගේ ලැබිච්ච අවස්ථාවක් වුණත් බොහොම දුර්ලභ අවස්ථාවක්. හරිද? අපි හිතමුකෝ රිට්‍රීට් එකකට වගේ සම්බන්ධ වෙන්න, රිට්‍රීට් එකක් කරන්න, ඒ වගේ අවස්ථාවක බොහොම දුර්ලභ අවස්ථාවක් ඒ වගේ දෙයක්. ඒතකොට ඒ වගේ ආරාධනාවක් එන්නේ බොහොම අමාරුවෙන් තමයි ගැලපිලා. ගොඩ දෙනෙක්ට ලැබෙන්නෙත් නැහැ. ලැබුණත් ඒක පවත්තන්න අමාරුයි. නමුත් අන්න අමාරුවෙන් හරි ඒ වගේ ආරාධනාවක් ලැබුණොත්, සම්බන්ධ වෙන්න ලැබුණොත් අන්න අපි මොකක් හරි උත්සාහ කළා කොහොම හරි අදිෂ්ඨානෙන් බලනවා මේක දිගට කරගෙන යන්න පවත්තන්න පුළුවන්ද කියලා. මේ විදිහේ පැවැත්වීමක් දිගට කරගෙන යාමක් තමයි මේ කියන බලපෑමෙන් මිදෙන්න තියෙන ක්‍රමවේදය. ඒකින්ද අර අකුසල් පැත්තට එන ආරාධනා කොතෙකුත්ති වුණත් කුසල් පැත්තට එන ආරාධනා හරිම දුර්ලභයි. ආපු ගමන් ඒක බදාගෙන අල්ලගෙන කොහොම හරි ඒක එලිලා ඉන්න එක හොඳයි, කාගේ කාගේ තැඟට ගුණයි. මොකද හේතුව නොකරොත් අන්න දන්නේම නැතුව බාරගන්න වෙන්නේ වෙනස් විදියක ආරාධනාවක්, වෙනස් විදියක බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ විදිහට ලැබෙන අවස්ථාවක් ප්‍රයෝජනෙට ගන්න එක වටිනවා. ප්‍රයෝජනෙට අරගෙන කරගෙන යාම තමයි ක්‍රමවේදය. ඒ විදිහේ උත්සාහයකින් අන්න ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි මේ ප්‍රතිපදාවක බලපෑම අපේ ජීවිතවලට අරගන්න පුළුවන්. එහෙම නැතුව ක්ෂණිකව දවසෙන් දෙකෙන් මේ ගමන වෙනස් කරන්න අමාරුයි. වෙනස් කරන්න අමාරුයි. අමාරුවෙන් ටික ටික තමයි මේ ක්‍රමවේදය අපි තුල වඩා ගන්න, දියුණු කරගන්න අපිට සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මොනවා හරි ක්ෂණික විසඳුමක් තියෙනවා නම්, ක්ෂණික විසඳුමක් තියෙනවා නම්, ක්ෂණිකව ඒ දේ පහසුවෙන් ලබා ගන්න පුළුවන් නම්, ඔය තුල මොකද්දෝ අවුලක් තියෙනවා. හරි, ඒක බොහොම පැහැදිලි නේද? ක්ෂණිකව විසඳුමක් තියෙනවා නම්, ක්ෂණිකව මොනවා හරි දෙයක් ලබා ගන්න පුළුවන් නම්, ඒ තුල මොකක් හරි අවුලක් තියෙනවා. ඈ, නියම විසඳුම්, හරි විසඳුම් ගන්න අමාරුයි. නියම විසඳුන්, හරි විසඳුන් ලබා ගැනීම දුෂ්කරයි. ඒක සඳහා කාලයක් ගත වෙනවා නේද? එතකොට මේ භාවනාවක් ප්‍රතිපදාවක් කියන්නේත් නියම හරි විසඳුමක්. හැබැයි ඒක දියුණු කරගන්න අමාරු, දුෂ්කර, බොහෝ කල් ගත වෙන දෙයක් තමයි ඒ තුළ තියෙන්නේ. හරිද? කෙනෙක් අපිට කියනවා නම් එන්න අපි ෂණිකව දවසින් කළ දෙන්නම්, වරුවෙන් කළ දෙන්නම් කියලා, ඒක මොකක් හරි බොරුවක්, වංචාවක් වෙන්න පුළුවන්. ඔය තියෙන්නේ දැන් අද ලංකාවේ තියෙන්නේ ඔය නිකන් නේද, මොනවද එක එක භූත බලවේග වලින් ප්‍රතිකර්ම කරන වගේ දේවල්, ඈ විශ්ව ශක්තියෙන් ඔන්න සුව කිරීම කරනවා කියලා කවුරු හරි ඔන්න එක්කෙනෙක් කියනවා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? පෝලිමේ ගිහිල්ලා ඔන්න වික්ෂ සත්‍යයෙන් සුව කරගන්න යනවා. මේ ජීවිත කාලයක් පුරාවට වෙච්ච අකරතැබ්බ ඔක්කොම ටික. හරි, ඒක සාර්ථකද කියලා ඇහුවොත් නේද, ඉතින් එහෙම වැඩ කටයුතු සිද්ධ වෙන ලෝකයක් නෙමෙයි මේ ලෝකය. ඒ විදිහේ දෙයකින් සුවයක් ලබන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද? ඉතින් සමහර කෙනෙක් ඒ කිව්වට මොකද, මේ වගේ ප්‍රතිපදාවක ඉන්න කෙනෙක් වුණත් ඔය වගේ දේවල් වලට හරියට ගමන් කරනවා, නැඹුරු වෙනවා. ඔය සාමාන්‍යයෙන් භාවනා කරන්න එන කට්ටිය එහෙම, ඔය සූර දාගත්ත කට්ටිය නිකන් නේද, නිකන් ඒ විදිහේ ජප මන්ත්‍ර දාගත්ත කට්ටිය, ඒ වගේ කට්ටිය එනවා. එතකොට එයා සමාදාන වෙලා තියෙන වෙන කාවදෝ. හැබැයි මේ විදිහේ භාවනා කටයුතුත් ඔන්න කරනවා කියලා බැලු බැල්මට පේනවා. නමුත් සමහරවිට සද්ධාව තියෙන වෙන තැනක. අර විදිහේ ජප මන්ත්‍ර වල තමයි සද්ධාව තියෙන්නේ, ඒවට තමයි විශ්වාසය තියෙන්නේ. ඉතින් මේ සීලයක්, මේ කරන භාවනාවක්, පුණුවක් පිළිබඳ විශ්වාසයක් නැහැ. අර අර සීලයක්වත් නැති, අර අර විදිහේ මොනවාදෝ විශ්ව ශක්තියෙන් සුව කරන කරාබුවක් දාගත්ත, කොණ්ඩේ වාගත්ත පොරක් ගාවට ගිහිල්ලා ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. ඉතින් ලැජ්ජයි තමයි නේද? ලැජ්ජයි තමයි. ඉතින් මොකද කරන්නේ? මේ විදිහට ප්‍රතිකර්ම හේවුවත් හොයන්න ගියත් ඒක එච්චර සාර්ථක ක්‍රමවේදයක්වත්, කල්පවතින ක්‍රමවේදයක්වත් කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වෙනුවට නියම විසඳුමක් නම් ඒක කාලයක් යන බවත්, ඒක වෙහෙස බවත් හැබෑව. දැන් අපි හිතමුකෝ දැන් ඔය දැන් ඔය මත්ද්‍රව්‍ය වගේ දේවල් වුණත් ගැන කතා කරනකොට යම් කිසි විදියක නිකන් මත්ද්‍රව්‍ය බලපෑම ෂණික වෙනවා නම් ඒකේ තියෙන අනතුරත් වැඩි. දැන් අපි හිතමු බියර් වගේ දෙයකට සාපේක්ෂව ඔය අයිස් වගේ මත්ද්‍රව්‍යක අනතුර භයානකයි. බියර් වගේ දෙයකට සාපේක්ෂව අයිස් වගේ දෙයක් අරගැනීමත් අන්න ෂණිකව අරගන්න පුළුවන්. දැන් බියර් ඊළඟට එන්න නම් බියර් බෝතල් කීයක් නම් ගිල දාන්න ඕනේද කියලා හිතන්නකෝ නේද? හැබැයි අර වගේ දෙයක්, මේ පොඩි දෙයක් ඇඟිලි තුඩකට අරගන්න පුළුවන් සුළු ප්‍රමාණයක්. හැබැයි ඒ වගේ දෙයකින් වුණත් දැඩි බලපෑමක් එල්ල වෙනවා ෂණිකව. අරක බීලා 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 වරුවක් විතර බීලා තමයි ඒකේ බලපෑම ඇති කරගන්න වෙන්නේ. එහෙම ගන්නත් අමාරුයි නේද? අන්න ප්‍රමාණයක් කුඩා වෙනවා, බලපෑමත් ශීඝ්‍ර ප්‍රබල වෙනවා. හරි, ඒ වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒ තුළ තියෙන අනතුර භයංකරත්වය වැඩි වෙනවා. එතකොට අපි කියනවානේ මේ භාවනාවත් නිකන් හරියට නිකන් ඩ්‍රග්ස් ජාතියක් වගේ තමයි කියලා. හැබැයි මේකේ තියෙන ක්‍රමවේදය තමයි මේකේ තියෙන්නේ බොහෝ කාලයක් තිස්සේ අරගෙනීමෙන් තමයි මේ ඩ්‍රග් එක වැඩ කරන්නේ. හරිද? ක්ෂණිකව ඒකේ ප්‍රතිඵල ගන්නත් බෑ. බොහෝ කාලයක් නැවත නැවත උත්සාහ කිරීමෙන් තමයි ඒ දේ ලබා ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසාම මේකේ තියෙන ආදීනව පැත්ත අපිට කිව්ව හැකි ආදීනවයක් නැති තරම්. හැබැයි අර වගේම ඉෆෙක්ට් එකක් එනවා. ඔය භාවනා අත්දැකීම් හා සංසන්දනය කරනකොට ඔය මද්‍රව්‍ය ගත්ත කට්ටියගේ අත්දැකීමුත් ඒ නිකන් ගැළපෙන සැසඳෙන ගතියක් තියෙනවා. හැබැයි එකක් අර විදියට හේතු කාරණා සකසන්නේ නැතුව කෙමිකලි ඉන්ඩියුස්ඩ්. තව එකක් හේතු කාරණා සකසමින් ක්‍රමානුකූලව අන්න වඩාගත් දෙයක්. එකක බොහෝ ආදීනව තියෙනවා, එකක අන්න ආදීනවයක් නැහැ. නේද? හැබැයි අර අත්දැකීම් ගත්තාම නිකන් සමපාත වෙන ගතියක් දකින්න පුළුවන්. ඔය හිත සමාධිමත් වෙලා එකම අරමුණක යෙදිලා ඒ විදිහේ ගත වෙන අවස්ථාවක අන්න තේරෙනවා මේ මුළු ලෝකෙම නිකන් සැර බාල වෙලා ගියා වගේ දකින්න පුළුවන්. හිතවිලි එනවා යනවා, සද්ද ඇහෙනවා, හැබැයි මේ හිත කැළඹෙලි නෑ. එතකොට ඔය වගේ අත්දැකීමක් හොයාගෙන යන අන්න මද්‍රව්‍ය වගේ දේවල් වලින් ගන්න පුළුවන්. මේ විදිහේ අත්දැකීම් ගැන සාකච්ඡා කරත් ඔන්න ඔය විදිහේ ස්වභාව දකින්න. ඊට පස්සේ භාවනා විදිහ ඔය කිරණ ගතියක් එන්නේ. මෙල්ල කඩාගෙන වැටෙනවා, ආපහු කෙලින් වෙනවා. ආපහු කඩාගෙන වැටෙනවා, ආපහු කෙලින් වෙනවා. ඔය ඔය කිරණ ගතියත් ඔය කිර කිර ඉන්න කට්ටියත් දැකලා ඇති මද්‍රව්‍ය වලිනුත්. ඉතින් ඔන්න ඔය විදිහට මොකද්ද සමපාත වීමක් තිබුණාට මොකද එකකින් අර විදිහේ මහා අනතුරු සහගත තමුන්ගේ හිත කය පවා විකෘති කරන විනාශ කරන ස්වභාවයක් මතුවෙද්දී තවත් දෙයක් අනතුරක් රහිත රිස්ක් ෆ්‍රී ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඉතින් අන්න හැබැයි ගන්න එක අමාරුයි. උත්සාහයෙන් අවුරුදු ගාණක් කරගෙන කරගෙන යනකොට තමයි ඒකේ රටාව ඒ ක්‍රමවේදය ගැලපිලා එන්නේ. ක්ෂණිකව දවසෙන් වරුවෙන් අල්ලන්න බෑ. ඉතින් ඒක තමයි ඒ විදිහේ ක්‍රමානුකූලව උපය ගැනීමක් තමයි වටින්නේ. එහෙම ක්‍රමානුකූලව ඉපයුවොත් අන්න ඒ ලැබෙන දායාදය බොහොම වටිනා. තම තමුන්ට බොහෝ කාලයක් යහපත සැප පිණිස හේතු වෙන දෙයක්. ඉතින් ඒක තමයි ක්‍රමවේදය. ඒක ටිකෙන් ටික දියුණු කරගන්න කියන යෝජනාව තමයි අපි ළඟ තියෙන්නේ. ඒ යෝජනාව අන්න බාරගෙන තම තමුන් කළ යුතු දෙයක් නේද? එහෙම නැතුව එන කාඩවත් කරලා දෙන්න හැකියාවක් නැහැ. ඒ නිරීක්ෂණයක් දිගට කළ යුතුයි. ඒ කරනකොට තේරෙනවා සමහර වෙලාවට නිකන් මගේ අඩුපාඩු දකින්න ස්වභාවයක්. විශේෂයෙන් ඔය දිනදා ජීවිතේ සිහිය පීටවා ගත්ත කෙනෙක්ට දකින්න පුළුවන් මේ මම ක්‍රියාත්මක වෙන ආකාරය, මම අනිත් කට්ටියක ගනුදෙනු කරන ආකාරය, සමහර විට ඒ ගනුදෙනු පිටිපස්සේ තියෙන නැඹුරු, මේ වගේ දේවල් දකින්න පුළුවන්. නිකන් මේ ගනුදෙනුව යන්නේ වෙන විදිහකට. හැබැයි අපේ හිතවිලි හැඟීම් ක්‍රියාත්මක වෙන්නේ ගනුදෙනුව අපි මෙහෙවන්නේ යම්කිසි වෙනත් අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා. අපි හිතමුකෝ නිකන් ඔන්න කෙනෙක් එක්ක අපි කතා කර කර ඉන්නවා. අපි මේ කතාව අතරතුර හෙමිහිට මේ කතාව ටිකෙන් ටික එයාගේ ගමන වෙනස් කරමින්, ඒ කතාවේ දිශානතිය වෙනස් කරමින් යනවා. ගිහිල්ලා ඔන්න අපේ ලොකුකමක් කියනවා, මගේ ලොකුකමක් කියනවා. එතකොට බලන්න අර කතාව සමහර විට විනාඩි 5ක් විතර තිස්සේ මේ හිත විසින් මේ ලොකුකම කියන දිහාවට තමයි මේ හදාගෙන හදාගෙන ගියේ. හරි, ඇතත් ප්‍රශ්න අහමින් එයාගේ උත්තරත් බාර ගනිමින් ඔහොම ටික ටික කොහෙටද අරන් ගිහිල්ලා තියෙන්නේ. අන බලනකොට අර අරක කියා ගන්න තමයි, මම මේ වගේ අධ්‍යාපන ලැබපු කෙනින්නේ කියලා කියන්න තමයි මෙච්චර වෙලා මේ දඟලලා තියෙන්නේ. මම මේ විදිහේ ජොබ් එකක් කරානේ කියලා කියන්න තමයි මෙච්චර වෙලාවත් දඟලලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ දේවල් මට තියෙනවානේ කියලා කියන්න තමයි මෙච්චර වෙලාවත් දඟලලා තියෙන්නේ. ඉතින් අර අහගෙන ඉන්න මනුස්සයටත් තේරෙන්නේ නිකන් මේ කතාව තුළම ගැළපිලා ආපු දෙයක් වගේ කියලා. හැබැයි බලනකොට විනාඩි 5ක් විතර තිස්සේ ඉඳලා අර හිත ඇතුලෙන් ක්‍රියාත්මක වෙවි, ඒ දිසා නැතිව වෙනස් කර කර අරගෙන යන්නේ මොකටද? අන්න අරක කියාගන්න. ඉතින් ඔය වගේ වැඩ කටයුතු කොතෙකුත් අපි සිද්ධ කරනවා. හරි, ඉස්සර මට මතකයි මේ කොට්ටාවේ මාළු කඩයක් තිබුණා. ඒ මාළු කඩේ මිනිස්සයාගේ තියෙන රත්තරන් දතා. හරි, හැබැයි ඒක තියෙන ඉස්සරහා පැත්ත නෙමෙයි, නිකන් අර පැත්තෙන් තමයි තියෙන ඔය රදනක දතක් වගේ එකක් තමයි මේ රත්තරන්ින් දාලා තියෙන්නේ. ඉතින් මෑන් උත්තර දෙනකොට ගාලා අර නිකන් කට පැත්තට ගිහිල්ලා අර දත තමයි වෙන්නන්නේ. අර අර ඉස්සරහ දත් වලින් උත්තර දෙන්න බෑ. ඒ වෙනුවට නිකන් අර නිකන් මේ මේ මාළුන්ගේ නම් එහෙම නිකන් අර පැත්තට ඇදලා කියනවා. ගණන් කියනවා. ඇයි ඒ? අර රත්තරන් දත පෙන්නන්න. ඈ. ඕක තමයි ওই ජීවිතේ යථාර්ථය. අපිත් කරන්නේ ওই වැඩේ තමයි. ඈ, ඒක හරි සූක්ෂමව කරනවා. මමත් රැවටුණා වගේ එහෙම දෙයක් උනේ නෑ වගේ හිතන ගානට මමම හරි සූක්ෂම වෙලා නේද? එන්නේ වගේ යථාර්ථයක් තමයි මේ මේ ජීවිතය තුළ තියෙන්නේ. ඒකෙන්ද එදිනෙදා ජීවිතේ විශේෂයෙන් ඇහුම්කන් දීලා බලන්න, තමුන් කරන වැඩ කටයුතු වලට අවධානය යොමු කරලා බලන්න. මේ කෙනෙක් එක්ක කතා බහ කරනකොට, ගනුදෙනු කරනකොට කොහොමද මම මේ මේ මගේ රත්තරන් දත පෙන්වන්න දඟලන්නේ කියලා බලන්න. ඒ බැලීම තුළ දකින්න පුළුවන් කොච්චරනම් වංචනික විදිහට අපේ හිත අපිවත් රවට්ටගෙන, වටපිටාවේ ඉන්න මිනිස්සුන් අත් රවට්ටගෙන අරන් යනවාද කියලා. ඒ දැක්කහම කෙනෙක් හිතනවා, අපෝ මහා වංචනික ගතිමනේ මා තුළ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ඒක දැක්කට කමක් නැහැ. ඕක වෙනස් කරන්න යන්න එච්චර දඟලන්න ඕනෙත් නැහැ. එහෙම ඕනේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත මේ ස්වභාවය දකින්න බලන්න. මේ කතාවක් කොහොමද විනාඩි 5ක් ආයත ඉස්සේ සැලසුම් කරමින් ටිකෙන් ටික අරන් යන්නේ? අර පම්පෝරිය ගහන, අර කට පැත්තට ඇදලා, අර කියන්නේ කොහොමද, අර දත පේන විදියට නේද? ඔන්න ඔය විදිහේ ක්‍රමවේදයක් අපි තුල ක්‍රියාත්මක වෙන බව දකින්න. දැක්කහම කෙනෙක්ට එන ගාය තමයි, අපෝ මේව වෙනස් කරන්න ඕනි කියලා. ඒ ගායත් පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඒ වෙනුවට මේ අඩුපාඩු ඇති බව දැනගනිමින් ඉඳීම තමයි ක්‍රම වේදේ විදියට අපිට පෙන්වන්න පුළුවන්. වෙනස් කරන්න එක පාට දඟලන්න අවශ්‍ය නැහැ. වෙනස් කරන්න ලොකු උත්සාහයක් ගැනීම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අන්න අර මේවා තමයි මේ තමන් තුළ ක්‍රියාත්මක වෙන කුඩා මහත් මේ භව සංස්කාර, මේ සංස්කරණය තමයි යන්නේ. ඒක දැකීමින් කල් ගෙවීම තමයි ක්‍රම වේදය. දැකීමින් කල් ගෙවීම තුළ ඒ සංස්කාර සමාදන් නොවන ස්වභාවයක් අපි තුල ටික ටික මතුවෙනවා. ඒක තමයි විසඳුම. එහෙම නැතුව මේවා මේ විදියට හදන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ කියලා දැඟලුවාට, ඒ විදියට උත්සාහ ගත්තට එච්චරම ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිහිය පීටන අපි කෙනෙක්ට කියනවා, එයා මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට, රැකී රක්ෂා කරනකොට, කෙනෙක් එක්ක කතා කරනකොට බලන්න මේ මේ වංචනික ගති තමන් තුළින්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද. ඒවා වටපිටාවේ කට්ටිය රවට්ටනවා වගේම මම මාවත් රවට්ටගෙන යන්නේ කොහොමද කියලා දකින්. ඒ දකිමින් 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 කල් ගෙවීම තමයි ක්‍රමවේදය. එහෙම කාලයක් තිස්සේ උත්සාහ කරගෙන යා යුතුයි කියන යෝජනාව තමයි අපි ළඟ තියෙන්නේ. ඉතින් අපි හිතමු කෙනෙක් එහෙම කරගෙන යනකොට ওই ගොඩ දෙනෙට මතුවෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ මේ සිහිය ස්ථාවර කරන්න උත්සාහ ගන්නවා නේද? එහෙම 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 කට්ටිය ඉන්නවා. සිහියෙන් ඉන්න ඕනේ කියලා. සිහියෙන් ඉන්න ඕනේ කියලා උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් අර අර සාති භික්ෂුව ගැන අහලා තියෙන අපි සාති භික්ෂුව කියනවා මේ 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 භවයෙන් භවයට යන ඒ අත්දැකීම් විඳින විඥානයක් ගැන මම භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා තියෙනවා කියලා. එතකොට මේක කී කී හැමදැනම යනවා. ගියාට පස්සේ ඉතින් මේ යම් කිසි වෙලාවක චෝදනාවක් කියලා වෙලා බුදුරජාණන් වහන්සේද සාරිපුත්ත හාමුදුරුවෝද මන් දන්නේ කතා කරලා අහනවා, මේ මහණ ඔබ මෙහෙම දෙයක් කියනවාද? ඔවුනේ ස්වාමීනි, කොහෙන්ද මේ ඉගෙන ගත්තේ? මම භාග්‍යතුන් වහන්සේ සමීපේ ඉගෙනගෙන තියෙනවා, අහලා තියෙනවා මේ භවයෙන් භවයට යන මේ විදිහේ ස්ථාවර විඥානයක් ඇති බව. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට නිග්‍රහ කළා කියනවා. කොහෙද මම එහෙම එකක් කිව්වේ කියලා අන්න බැනලා ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපිත් හිතාගෙන ඉන්නවා මේ 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 සිහිය කියන එක ස්ථාවරයි. one who knows can මේ දන්නා තැනත්තා, මේ දැනගන්න තැනත්තා, එයා ස්ථාවරයි. ඉතුරු ටික තමයි අස්ථාවර. ඕකේ තමයි හින්දු ආගම ගිහිල්ලත් හිර වෙලා තියෙන්නේ. අර විදිහට මේ විඥාණයට ගෝචර වෙන ඒවා අස්ථාවර බව හැබෑව. හැබැයි විඥාණය ස්ථාවරයි කියන අදහස ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. මොන ඒක තමයි බ්‍රහ්මන් කියලා පනවන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ කියලා පනවන්නේ. ඒක තමයි ආත්මය කියලා පනවන්නේ. අර පංච උපාදානස්කන්ධෙන් අර මුල් ටික අස්පත්. රූප වේදනා සංඥා සංස්කාර කියන ඒවා අස්පත්. විඥාන කැලේ ස්ථිරයි කියන අදහස ප්‍රකාශය තමයි ඔය ඉදිරිපත් වෙන්නේ. සිහිය ස්ථිර කරන්න ගියත් ඕකම තමයි ලෙඩි. ඒක නිසා මේකෙදි තේරුම් ගත යුත්තේ තමයි මේ සිහියෙත් අස්ථාවර වෙන ස්වභාවයක් තියෙනවා. හරි මේ ඔක පිළිබඳව ඇලන් වොට්ස් ද කොහෙද? හරි ලස්සන කතාවක් කියනවා. ටිපිකල් ඇලන් වොට්ස් කෝට් එකක් කියලා කිව්ව හැකි. මේ වගේ ඒවාම තමයි කියන්නේ. කියනවා thinker is another thought. මේ හිතන දැනත්තා තව සිතුවිල්ලක් පමණයි. හරි අපිට බේන්නේ නිකන් හිතන තැනත්තා ස්ථිරයි හිතවිලි තමයි අවුල් කියලානේ. හරි ආ කියනවා මේ හිතන තැනත්තා තව හිතවිල්ලක් පමණයි. එහෙම නැත්නම් අර විදියට experience is another experience. මේ අත්දකින්න තැනත්තා තවත් අත්දැකීමක් පමණයි. හරි ඔන්න ඒ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. අන්න අර විඥාන කැලලත් ස්ථිරව ගන්න බෑ කියන අදහස තමයි ඔය තියෙන්නේ. පංච උපාදානස්කන්ධේම කක්කා කියලා තමයි ඔය කියන්නේ. හැබැයි ඒක වාර ගන්න අපේ හිත සූදානම් නෑ ගොඩක් වෙලාවට. කියනවා මේ ඔක්කොම හරි සිහිය දිගට පවත්වන්න පුළුවන්. සිහියෙන් ඉන්න ඕනේ කියලා වගේ අදහසක් කියනවා. අර පහුගිය කාලේ මෙහෙට සම්බන්ධ වෙලා ඔය සතිපාසල එහෙම වැඩ කටයුතු වලට එකතු වෙච්ච ඔය ෆැසිලිටේටර් කෙනෙක් ඉන්නවා. මිනිහා සිහිය තමයි කියන්නේ. මම මෙහෙම කියන්නේ ඔය සිහිය සිහිය කියලා වුණත් නිකන් අර වචන 100ක් කිව්වොත් 98ක්ම සිහිය වගේ කියන කට්ටිය ඉන්නේ නේද? සතිමත් බව සිහිය සිහිය සතිමත් බව හැම එකටම විසඳුම සතිමත් බව සිහිය සිහිය කියලා එහෙම කියන කට්ටියක් ඉන්නවනේ. වචන 100ක් කිව්වොත් 98ක් විතරද සිහිය කියන වචනේ තමයි එදිලා තියෙන්නේ. ඒ වගේ කට්ටියත් නිකන් සිහිය පුරුදු කරපු කට්ටිය නෙවෙයි කියන සැක සංකාවක් බොහෝ දුරට මතුවෙලා එනවා. පුරුදු කරා නම් ඔච්චර සිහිය කියන වචනේ දාන්න හේතුවක් නැහැ කියලා හිතෙනවා නේද? නිකන් අර වැඩියම හොඳ වුණාම නිකන් ඒකේ මොකද්ද සැකයක් තියෙනවනේ නේ. ඈ too good to be real. අර නිකන් ඇත්ත සත්‍ය වෙන්න නිකන් හොඳ වැඩි වගේ. හරි එහෙම ඉතින් එහෙම කෙනෙක් ඉන්නේ එයා කියන්නේම සිහිය ගැන තමයි. සිහිය සතිමත් බව සිහිය එල තමයි කියන්නේ. දැන් මොනවා කිව්වත් සිහිය තමයි කියලා වටන් ගන්න. හරි ඉතින් ඒ මනුස්සයා ඔය මේ ජොබ් එකක් කරන අවධියක මේ HR ডিপার্টমেন্ট එකේ තමයි වැඩ කරේ. ඉතින් මෙයා බොන් මෙහෙම නෑ. හැබැයි අර බොන කට්ටිය එක්ක ඉන්නවා අර මොකද්ද human resources නේ. එතකොට ඉන්නේ පැහැමිලේ මොනව කරත්. අන්න ඒ වගේ අදහසකින් මේ කට්ටිය එක්ක වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ෂොට් එකක් දානවලු මේ අයිති ඇතර වාඩි වෙලා ඉන්නවලු බයිට් එක පොඩ්ඩක් අකා ඉන්න තිතින්. ඉතින් ඔහොම ඉන්නකොට මේ මොකක් හරි එකක් ඇවිල්ලා ඇදිලා ඇවිල්ලා මොකක් හරි මාතෘකාවක්. ඉතින් මෙයා ගවල ඔක 100 තමයි ඔකට විසඳුම කියලා. අර බීම් එකෙක් ටිකක් වැඩි වෙච්ච එකෙක් කියනවලු මචං 100 ඉන්න එපා මචං 80 නුත් ඉඳපන් පොඩ්ඩක් කිවලු. ඈ මේක තමයි වැඩි. අන්න ඌ කමටහන් හරියට සුද්ධ කරලා තියෙනවා නිකන්. 100 ඉන්න යන්න එපා. 80ත් පොඩ්ඩක් තිවිද්දෙන් කියලා තමයි කියන්නේ. හරිනේ බීවිලා වුණත් මං කියන්නේ හරියට කමටහන සුද්ධ කරලා තියෙනවා. ඈ නිස්සාරණවලේ සුද්ධ කරගන්න බැරි වුණු කමටහන සතිපාසලේ සුද්ධ කරගන්න බැරි වුණු කමටහන අර බීපු මනුස්සයා සුද්ධ කරලා තියෙනවා. ඒකත් වටිනවනේ. ඉතින් එන්නේ විදිහේ ඒ දේත් අස්තිර බව දැනගෙන කරන්. හත්පස 100 පවත්තන්න ඕනේ නැහැ. අඩුපාඩු ටිකක් තිවිද්දෙන්. මේ සර සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. ඈ පිස්සුවකුත් පොඩ්ඩක් එළියට කමක් නැහැ මං කියන්නේ. චුට්ටක් විතර නිකන් නේද? සයිඩ් එකෙන් වගේ තිබ්බට කමක් නැහැ. මම පහුගිය දවසක එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේලා නම් ඉතින් පැවිදි ජීවිතනේ උදේ ඉඳලා හවස වෙනකන් භාවනාවෙම තමයි ඉන්නවැත්තේ නේ. පැය 8ක් විතර සක්මන් පරියංකවලම යෙදිලා ඉන්නවා ඇතිනේ කියලා නිකන් අමුතු එකක් ලයින් එකක් දුන්නා. මොකෝ නෑ එහෙම නෑ අපිත් නෑ එහෙම කරන්නේ නෑ කියලා. කවුද එහෙම කරන්නේ? නෑ අපිත් නිකන් පොඩ්ඩක් නිකන් අර ලාවට යන්තම් සන්තම් තමයි. දවසට සක්මනක් පරියංකයක් කරගෙන කරගත්තොත් දවස එදා දවස ගොඩ. නිකන් පැය 8ක් භාවනා වයිම ඉන්නවයි කියලා නිකන් අමු කොහෙදෝ යන ලණුවක් ගිල්ලවන්න හදනවා. බාර ගන්න හොඳ නෑ ඔක කරට කර ගහගත්තොත් හරි ලෙඩක් තමයි. හරි ලෙඩක් තමයි එලාට කියන්න ඕනේ. ඔය නෑ නෑ එහෙම නෑ අපිත් පොඩ්ඩක් නිකන් ඔය අමාරුවෙන් තමයි සක්මන පරියන්කයක් කරගන්න කියලා. අරක කරපින්න ගත්තනේ. අනේ ඉතින් හොඳ අන්තත්වයක් පළඳ ගත්තා වගේ තමයි. ඒක තමයි වැඩේ. ඒක නිසා ටිකක් අසිහියක් තිබුණාට කමක් නෑ. මොන මොනවා හරි අඩුපාඩු ටිකකුත් තිබුණාට කමක් නෑ. ඒවා අතරේ නැවත නැවත මේ පුහුලුවන් විදියට කරගෙන යාම තමයි ක්‍රමවේදේ. ඒක කාලයක් පැවැත්වීම තමයි මේකේ සාර්ථක බව සඳහා අවශ්‍ය වෙන දේ. කන්සිස්ටන්සි කියලා කියන්නේ දැන් අද කාලේ වුණත් අද ලෝකේ වුණත් හොඳ ගෙවන ගුණාංගයක් තමයි ඔය කන්සිස්ටන්සි කියන්නේ. දීර්ඝ කාලයක් එකම විදිහට මේ වැඩේ පවත්වන්න කරගෙන යන්න ශක්තිය තියෙනවා. ඒක හරිම දුර්ලභයි. ගොඩ දෙනෙක් නිකන් අර අඳුරෝ ගෙවල් හැදුවා වගේ ටික කාලයයි අතහැරලා දානවා. අලුත් එකකට යනවා. තව ටික කාලයයි ඒක අතහැරලා දානවා. අලුත් එකකට යනවා. කවදාවත් සාර්ථකත්වයක් හොයාගන්න බෑ. මේක නිසා මේ භාවනාවක පුහුණුවක උනත් මේ කන්සිස්ටන්සි කියන එක වැදගත්. අපි කියන්නේ දවසෙන් ගොඩ දාන්න කියලා. අද දවසට සක්මන පරියන්කයක් කරගත්ත ඇති. හෙටත් අලුත් දවසන්නේ. හෙටත් ඒකම කරන්න. ඔය විදිහට අවුරුද්දක් හමාරක් මාස ගණනාවක් පවත්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි ජයග්‍රහණය. බුදුරජාණන් වහන්සේ කියන අවුරුදු 7ක් කරන්න කියලා. 7ක් කරන්න කියනවා. 7ක් කන්සිස්ටන්සි රකින්න කියනවා. ලේසි නෑ. ලේසි නෑ. හැබැයි කළ යුත්තේ ඒක තමයි. ගොඩ දෙනෙක්ට දෙන පස්සේ තමයි එක ජොබ් එකක් කරගෙන ඉන්න බෑනේ අවුරුද්දක්. අමාරුයි. නෑ. ඉතින් එහෙම වැඩ කටයුතු ත්‍රිවිධ කොහොමද මේ වගේ දෙයක් අවුරුදු 7ක් කරන්නේ. ඒක නිසා බලන්න තම තමුන්ට ඒ විදිහේ ශක්තියක් තියෙනවා නම් මේ වගේ ක්‍රමවේදයක් පුහුණුවක් දිගට පැවැත්වීම තුළ ඇත්තටම අර කී විදිහේ ප්‍රතිඵලයක් විවේකයක් ලං කරගන්න පුළුවන්. එවැනි වූ විවේකයක් සඳහා අද දවසේ මේ කතා බහත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ දේශනාව මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස, මගෙත් අත්දැකීම් මතක් වුණා. මේ සතිය කියන දේ පුහුණු කරන්න පටන් ගන්නකොට වෙච්ච ඔක්කොම බාධාවල් ස්වාමීන් වහන්ස, එකක් තාමත් හොඳට මතකයි. මේ බ්‍රිස්බේන් රිට්‍රීට් එකකට යන්න සති දෙකකට ඉස්සෙල්ලා මේ හිප් එකේ ක්‍රිකට් ගහනකොටම තමයි ස්වාමීන් වහන්ස, දුවනකොට මේ හිප් එකේ ඩැමේජ් එකක් වගේ වුණා. හරියටම සති දෙකයි දැන් ටිකට් බුක් කරලා ඔක්කොම කරලා ඉවරයි. කොහරි සතියක් විතර ට්‍රීට්මන්ට්ස් අරගෙන පරයන්කට වාඩි වුණා. බොහොම අමාරුවෙන් වගේ ඉන්න බෑ, විනාඩි 5ක් විතර හිටියා. ඊට පස්සේ ආයෙ නැගිට්ටා. බ්‍රිස්බේන් වලට යනකොටත් මට හොඳට වාඩි වෙන්න බෑ ස්වාමීන් වහන්සේ, මේ සිටින් මෙඩිටේෂන් එකකට. කොහරි ගිහිල්ලා චුට්ට චුට්ට ඉඳලා හැමදාම උදේ නැගිට්ටම විනාඩි 10ක් 15ක් වගේ යෝගා එක්සර්සයිස් ටිකක් කරලා තමයි හෝල් එකට යන්නේ. ඉතින් ඒ වගේ කීපයක් වුණා ස්වාමීන් වහන්ස. හොඳ අත්දැකීම් තියෙනවා. හොඳ වැඩක් කරන්න පටන් ගන්නකොට මේ පැත්තට නැඹුරු වෙනකොටම සුනාමි ගහන්න වගේ දෙනවා ස්වාමීන් වහන්ස.
ඒකනේ මේ වැඩේ. අර නදී පාපු වෙලාවේ බලන්නකො අර කොළු ගෙඩියක් කඩනනේ. ඒ වගේ දෙයක් තමයි. නදීප්ට පනිෂ්මන්ට් එකක් දෙන්න ඉඳාගෙන වැඩේ පටන් ගන්නකොට අර මාර බලපෑමක් ආවා. ඇවිල්ලා මේ
ගෙඩියක් කැඩුණා
නේ. ඔහොම තමයි බාධා. ඒකනේ මමත් බැලේ බලන්නකො මේ මතුවෙච්ච බාධාවක් කියලා. මේ වගේ වැඩ වැඩ සත්කාරයක් කරන්න ගියා. ඔක තමයි වැඩි ඉතින් නේද? රැගෙන යන්න තමයි තියෙන්නේ.
මේක අර දැනුවත් වෙනවයි කියන එකත් ස්වාමීන් වහන්ස, ඉතින් මන් දන්නේ ඒක සතිය කියලා කියන්න පුළුවන්ද? තමන් තුලින් වෙන හැඟීමක් තමයි මොනවා වුණත් මේකට යොමු වෙනවයි කියන අදිෂ්ඨානය මට නම් හිතෙන්නේ. එතකොට සතියක්.
අධිෂ්ඨානය කියන අද අපි කතා කරා. ඒ අධිෂ්ඨානය කියන එක දැන් ඒ කියන්නේ චිත්ත පැත්තනේ. එතන ඒ විදිහට අධිෂ්ඨානෙන් ඉදිරියෙන් තියාගෙන යන කට්ටිය ඉන්නවනේ. එක එක්කෙනාගේ ස්වභාව වෙනස්නේ. එතන අධිෂ්ඨානය අර විදිහට නුවණින් විමසීමින් වීරිය ඉදිරියෙන් තියාගෙන ගස්කල් පෙරලගෙන යන කට්ටිය ඉන්නවා නේද? ඡන්දය කැමැත්ත ඉදිරියෙන් තියාගෙන යන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ විදිහට ඒවායේ උපකාරයෙන් තමයි කරගෙන යන්න වෙන්නේ. එක එකපාරට ෂණිකව විසඳුමක් කියලා එකක් නැහැ. හිමීට හිමීට වල 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 වැටි වැටි නේද?
ඒවයි සල්ලා.
ඔව්. ටිකෙන් ටික කරගෙන යන්න ඕනේ ඉතින්.
එහෙමයි සර්නාස බොහෝත් අපින් අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුතකාසුළු සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව. එනමුත් නැවතත් ධර්ම දේශනාව සවන් දෙන්න පුළුවන් නිස්සරණ වනේ වෙබ්සයිට් එක, මික්සෙල්ලා හා අපගේ YouTube channel එක හරහා. එම සාරාංශගත කිරීම කොහොමද කිව්වොත්, අද මූලික වුණේ මේ ධර්ම දේශනාවට අපි අපේ ජීවිතයේ යම් යම් දේවල් පාලනය කරන්න උත්සාහ කරනවා. එම පාලනය දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යනවා. නමුත් යම් අවස්ථාවක අපට සිද්ධ වෙනවා එම පාලනය අත්හරීම හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම පාලනය අත්හැරෙනවා, එහෙම නැත්නම් අත්හරින සිදුවෙනවා. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච කතාවක් බුදුන් වහන්සේගේ කාලේ සම්බන්ධ කරගෙන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරා. බුදුන් වහන්සේ සහ ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කර අවස්ථාවේදී බුදුන් වහන්සේ සඳහන් කරනවා, මෙම ප්‍රදේශය සිත්කලුයි, මේ චේතිය චෛත්‍ය සිත්කලුයි කියලා. එහෙම කියන අතරතුර කියනවා, සතර ඉර්ධිපාද වඩන බහුලීගත කරන කෙනෙක්ට ආයු කල්පයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා එහෙම තුන්වරක් ප්‍රකාශ කරනවා බුදුන් වහන්සේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනාව කරන්න අපොහොසත් වීම නිසා බුදුන් වහන්සේ ආයුෂ සංස්කාර අත්හරිනවා. ඒ සමගම එන මාර්යාගේ ආරාධනාව පිළිගෙන ඉතින් අපිටත් ඒ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය දේ නොකරොත් පසුතැවෙන්න සිද්ධ වෙනවා. ධර්ම දේශනාව සඳහන් කර තේවයි අධිස්ථානය ඇති කරගන්න, ප්‍රතිපදා වඩන්න. ඒක මේ එක දවසෙන් දෙකෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ සුළුවෙන් පටන් අරගෙන දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යනකොට තමයි අපිට ප්‍රතිඵලය දකින්න වෙන්නේ. එහෙම තැපුණම මේ අත්හැරීම කියන දේත් ඉතාම ලෙසින් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සියලු දෙනාටම නැවතත් ධර්ම දේශනාව සමන් දෙන්න කියලා ආරාධනා කරනවා. ඊළඟට තිබෙන්නේ මෙම උත්සාහයක් දරන කෙනෙකුට ආධුනිකෙක් වශයෙන් මෙහෙම සතියක් පුරුදු කරන පටන් ගන්න කෙනෙකුට අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් සකස් කරලා තිබෙනවා. මේ අත්පත්‍රිකාව මා සියලු දෙනා සමග ෂෙයා කරගන්නම්. මේ පුහුණුවකට කැමැත්තක් දක්වන කෙනෙකුට සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මේ වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න, මොකද්ද සතිමත් ඇවිදීම, මොකද්ද සතිමත් හිඳ ගැනීම, මූලික කමඨහන කියන්නේ මොකද්ද, මූලික අරමුණ කියන්නේ මොකද්ද කියන මේ කාරණා පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගන්න. ඉන්පසු වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව ඉතා සුළු කාලයකින් හෝ සුළු වේලාවක් යොමු කර මෙම පුහුණුව පටන් ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ආරම්භයේදී දිනේ වෙන් කරගත්තු කාලයක් යොදා ගැනීම ඉතා සුදුසු වෙනවා. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම මේ කරන්න පුළුවන්. විනාඩි 5කින් පමණ තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ඉන්පසු එම පුහුණු කාලය විනාඩි 10ක්, විනාඩි 15ක් ආදි වශයෙන් ඉක් කරන්න පුළුවන්. සතියක් පමණ කාලයක් තමන්ගේ පුහුණුව සිද්ධ කරලා පෑ දෙකක පමණ කාලයක් තමන්ගේ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු එම වார்த்தාව අත්දැකීම වාර්තාවක් වශයෙන් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මේ වාර්තාව ලියන්නේ? සතිමත් හිඳ ගැනීමේදී නම් මූලික අරමුණ ලෙස ගත්තේ මොකක්ද? මූලික කමටහන ලෙස ගත්තේ මොකක්ද? ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලීමද කියන කාරණය මනාව සඳහන් කරලා හුස්ම රැලි කීපයක් සිහියෙන් ඉන්න පුළුවන් වුණාද, කොපමණ ප්‍රමාණයක් සිහියෙන් ඉන්න පුළුවන් වුණාද කියන කාරණාව සම්බන්ධයෙන් දල වශයෙන් සඳහන් කරලා, එහෙම නැත්නම් පිම්බීම හැකිලීම් කොපමණ ප්‍රමාණයක් තමන්ට සතියෙන් ඉන්න පුළුවන් වුණාද, ඒක එම සතිය ගිලිහුණේ කොයි වෙලාවද, මොකද්ද බාහිර අරමුණට ගියා නම් ඒක දැනගත්තේ කොහොමද, නැවතත් සති අරමුණට ආවේ කොහොමද, මේ කියන කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනුනේ කොහොමද, පාදෙන් පාදයට වම් පාද ස්පර්ශය, දකුණු පාද ස්පර්ශය වෙනස් වුණේ කොහොමද, බර මාරුනේ කොහොමද. ඒ වගේම බාහිර අරමුණු වලට සිත ගියාද, කොපමණ පියවර ප්‍රමාණයක් සතියෙන් යන්න පුළුවන් වුණාද, නැවතත් සති අරමුණට ආවේ කොහොමද, කාරණා ඇතුළත් කරන්න. ඊට අමතරව එදිනෙදා කටයුතු කිරීමේදී තමන්ගේ ඔෆිස් එකේදී ගෙදර කටයුතු කරනකොට, කැසිකිලි කටයුතු කරනකොට කොහොමද සතියේ ප්‍රයෝජනවත් උනේ, සතිමත් වුණාද කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. ඔබ වාර්තාව Google Form එක හෝ email address එක මෙහි සඳහන් කළ තිබෙනවා, පාවිච්චි කරලා අප වෙත එවන්න පුළුවන්. වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට එම වාර්තා ඉදිරිපත් කරනවා තවදුරටත් අදහස් ලබා ගැනීම සඳහා. ඒ වගේම තමන්ට යම් ගැටලුවක් තිබෙනවා නම් වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා එහෙම ගැටලු තිබෙනවා නම් කරුණාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒවා ඉදිරිපත් කරන්න. මොකද මේ වගේ ලයිව් සෙෂන් එකක් ප්‍රශ්නයක් අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ තවත් වැඩ කටයුතු ගොඩක් තියද්දි අප වෙනුවෙන් කාලය වැය කරනවා. ඉතින් එම කාලය ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න කියලා ප්‍රශ්න අහන්න, තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන්න. ඊළඟට වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව සිලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය හා පුරපදයක් මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහනට සෑම දිනකම සම්බන්ධ වෙන්න, ඒ වගේම තමන්ගේ හිතවතුන්, තමන්ගේ දෙමව්පියන්ට පුළුවන් දූ දරුවන්, ඒ වගේම රැකියාව කරන ස්ථානයේ තමන්ගේ මිතුරන් වැඩසටහන සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. ඒ තමන්ගේ පුහුණුවටත් වක්‍රාකාරයෙන් යම් ආශිර්වාදයක් වෙනවා. එම කියලා අපි යමු ඊළඟට අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට. ඒ සඳහා අද දිනේ අප වෙත සම්බන්ධ වී සිටිනවා පත්මනන්ද. අද දින අපට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන සිල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අපි අදත් මේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුවෙන් හිටියේ. සම්බන්ධ වෙච්ච පාටක් නම් පේරේ නැහැ ස්වාමීන් වහන්ස.
රදීප් මොකද්ද ඇහුන්නේ නැහැ කියලා.
ස්වාමීන් වහන්ස අපේ සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ. ස්වාමීන් වහන්සේට
ආගෙන හඳුරෝ කොහොම හරි එනවයි කියලා හොඳම විශ්වාසෙන් කිව්වා. එදා මං නදීප්ට දැම්ම නේද මැසේජ් එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් කොහොම හරි සෙට් වෙනවා කියලා කිව්වා.
සෙට් වෙලා නැත්නම් එතකොට
ඒකද වහන්සේට යම් කාලයක් තියෙනවා ස්වාමීන් වහන්සේ පුළුවන් හැකියාව තියෙනවද?
නදීප් අවසරයි ස්වාමීන් වහන්ස, අද දිනට අපට වෙත එක් වාර්තාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම චැට් සෙක්ෂන් එකෙත් යම් කිසි උපදෙසක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. ධර්මය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා, ඒ පසුව කියවන්නම්. දැනට ලැබී ඇති ප්‍රශ්නය වාර්තාව, පින්වත් ස්වාමීන් වහන්ස, මා ආදුනිකයෙකු වන ආදුනිකයෙකු වන අතර මසක පමණ කාලයක සිට භාවනා කරන අයෙක්මි. මා සුදුසු අසුනක හිඳ හුස්මට අවධානය යොමා සිටින විට හුස්මේ විවිධ වෙනස්කම් දැන ගැනීමෙන් සිටින විට ටික වේලාවකින් සිතුවිලි නොමැති තැනකට සිතපත් වේ. එම ස්ථානයේ ඉතා සැහැල්ලු ලෙස දැනෙන අතර එවිට මට හුස්ම ගැනීම මහා වෙනසක් ලෙස දැනේ. නමුත් ස්වාමීන් වහන්ස මෑතක නිවසේ සිද්ධියක් නිසා එහි වූ දැඩි කේතියක් නිතර හිතේ පැවතීම නිසා මාහට භාවනාවට හිඳගත්තට නිතර ඒ අමිහිරි දේම මතක් කර දීම නිසා භාවනාව කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය. හුස්ම රැලි දෙක තුනක් ගිය පසු එම මතක් කරමින් සිදුන වූ එයි එම අනාගතයට යමින් ද්වේෂය වැඩි කරවයි. මෙසේ බාහිර සිද්ධීන් වලින් සිත මුදවාගෙන භාවනාවට සිත ගන්නේ කෙසේද? එමෙන්ම සාමාන්‍ය ජීවිතයේ කිරීමට අතපසු වූ සිද්ධි භාවනාවේදී මතක් කර දේ. එවිට ඒ කිරීමේ අවශ්‍යතාවය වැඩි වේ. ඒද භාවනාවට බාධාවක් ලෙස දැනේ. උදාහරණ, යමක් මගෙන් යම් දෙයක් සොයා දෙන්නේයි ඉල්ලයි. යමෙක් මගෙන් යම් දෙයක් සොයා දෙන්නේයි ඉල්ලයි. එවේලේ වැඩක් කරමින් සිටින ඒ මට අමතක වෙයි. නමුත් භාවනාවට හිඳගත් විට මේ මට මතක් වෙයි. මෙවැනි බාධා නිතර භාවනාවට ඇතිවේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ ඒ වார்த்தාව.
හොඳයි, එතකොට ඔය ආධුනික කෙනෙක් විදියට පුහුණු කරගෙන යනකොට මතුවෙන ස්වභාවික සාමාන්‍ය ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක හින්දා මේක මේ තමුන්ට විතරක් කෙල්ල වෙච්ච බාධාවක් විදියට සලකන්න හොඳ නැහැ. කාට කාටත් ඔය අවධියේදී ඔය වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒක අපි දැන හඳුනගෙන කතා බහ කරලා ඉදිරියට කරගෙන යන එක තමයි ක්‍රමවේදය. ඒක නිසා මේ මෙහෙම මාසයක් හමාරක් තිස්සේ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් වෙච්ච එක ගැන සන්තෝසයි අපිට. ඒක ලොකු ජීවිත පරිවර්තනයක් සඳහා හේතු වෙනවා. හැබැයි ඒ පරිවර්තනයට යන ගමනේදී මේ වගේ පොඩි පොඩි බාධා කරදර ඉස්මතු වෙන්න පුළුවන්. ඒවා මුලදී අර නුපුරුදුකම නිසාමද කොහෙද මහා ලොකු බාධාවක් විදියට පේනවා. මෙච්චර මේ බාධාවක් මේක නිසා කරගෙන යන්න බෑ කියලා ඒ විදිහේ මහා බාධාවක් විදියට පෙනුනට මොකද ඒ ඔය හිතන තරම් ඔය දේවල් විශාල නැහැ. ඔය හිතන තරම් ඔය දේවල් වලට ශක්තිය නැහැ. ඒක තේරෙන්නේ ඔවා පවුස් කරගෙන කාලයක් තිස්සේ නැවත නැවත පුරුදු කරගෙන යන කෙනිට තමයි තේරෙන්නේ ඒ දවස්වල මම මේ පොඩි පොඩි දේවල් වලට කොච්චරනම් සැලුණද, මේ දේවල් මත පදනම් වෙලා කොපමණනම් වෙහෙසක් ගත්තද කියලා පස්සේ තේරෙනවා. හැබැයි අර අවශ්‍ය කාලෙදි තේරෙන්නේ නැහනේ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ සාකච්ඡාවක් කරන්නේ. කාට කාටත් ඔය වගේ ප්‍රශ්න මතුවෙන ඔය අවදීදී ඒක ගැන එච්චර බරක් ගන්න එපා. දැන් අපි හිතමු අර විදියට කාලයක් තිස්සේ භාවනාව කරගෙන යන්න පුළුවන්. ඒ විදියට විවේක හිතක් ලං කරගන්න පුළුවන්. හැබැයි තේරුම් ගත යුත්තේ තමයි ඒ විවේකය නෙමෙයි අපේ භාවනාවේ ඉලක්කය. හරි, ඒ වෙනුවට සිහියක් පිහිටවා ගැනීම තමයි අපේ භාවනාව වෙන්නේ. අර විදියට විවේක හිතක් ඒ මට්ටම ළඟා කර ගැනීම නෙමෙයි අපේ භාවනාව. ඒතර ආධුනික කෙනෙක්ට විශේෂයෙන් අපි එක මතක් කරන්න ඕනේ, විවේකයේ හිත එනවා, විවේක හිත આવොත් හොඳයි. හැබැයි විවේක හිතම නෙමෙයි අපේ ඉලක්කය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විවේක හිත ඉලක්ක කරගෙන ගියොත් ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා. එතනින් මත්තේහි තව ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නෙමෙයි අවසාන ඉලක්කය. එහෙම හිතාගත්තොත් ඒක අසත්පුරුෂ ධර්මයක් බවට පත් වෙනවා. ඒක හින්දා තේරුම් ගන්න ඕනේ විවේක හිත කලබල වෙනවා. ඒක ස්වභාවය. කලබල වුණාට මොකෝ නැවතත් ඒ හිත තැම්පත් වෙලා විවේක වෙනවා. විවිධ අවදිවලදී කලබල වෙනවා. විවිධ සිදුවීම් නිසා කලබලි වෙනවා. විවිධ සැක සංකා නිසා කලබල වෙනවා. හැබැයි මොකද කලබල වුණාට මොකද ඒ කලබල වුණ බව බාරගත්තොත් ඒ හරහ ගියොත් තේරෙනවා අන්න නැවතත් විවේකයේ තියෙනවා. දැන් මයින් ජායකක් අපි අහනවානේ ඔය සතිපාසලේ ක්‍රියාකාරකම් වලට එහෙම අපි ගන්නවානේ. මයින් ජායකේ කට්ටිය හිතනවා මේ කුඩු තැම්පත් වෙලා මේ විනිවිද පේන හිත හොඳයි. කුඩු තැම්පත් නොවි ඇවිස්සලා තියෙන කලබල හිත හරි නෑ කියලා ඔන්න ඔය විදිහට තමයි මේ මයින් ජායක අර්ථ දක්වන්නේ. ඒක එක පැත්තකින් නිකන් සරල අර්ථ දැක්වීමක් විදිහට හරි. නමුත් අපේ ගැඹුරු අදහස තමයි මේ මයින් ජායක කැළඹිලා තියෙනකොට මේ කැළඹුණු බවට අපේ හිත ෂණිකව ගියාට මේ කැළඹුණු බවත් හිස් බවත් ශීඝ්‍රයෙන් හුවමාරු වෙන අවස්ථාවක් තමයි මේ කැළඹිච්ච අවස්ථාව. පිරුණු බවත් හිස් බවත් අතර හුවමාරුවකට යනවා. අර කලබල හිතත් විවේක හිතත් අතර හුවමාරුවකට යනවා. ඒ හුවමාරුවේ තමයි ওই මයින් ජායක අර ඇවිස්සලා තියෙනකොට තියෙන්නේ. අර පාටිකල්ස් ඇවිස්සිච්ච දේවල් වගේම එතන මෙහා පැත්තේ විවේකයක් තියෙනවා. එක ළඟ තියෙනවා. අපේ හිත කවදාවත් ඒ විවේකේ දකින්නේ නැහැ. අපේ හිත දකින්නේම අර කැළඹීමම තමයි. ඒකම තමයි දකින්නේ. ඒකටම තමයි අවධානය යන්නේ. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මොන කැළඹීමේදී වුණත් විවේකයක් ඒ හිතේ එතනම එහා පැත්තේ තියෙනවා. ඒක දකින්න හැකියාව නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්බාධේ ඕකාසාදිගමෝ. මේ ඇවිරුණු තැන ඉඩකඩ දකිමින් කල් ගෙවනවා කියලා කියනවා. ඔය මයින් ජායකේ ඔය ඇවිස්සලා තියෙනකොට එතන මෙහා පැත්තේ හිස් බව දකිමින් කල් ගෙවනවා. අන්න ඒ මානසිකත්වයේ දියුණු කරගන්න තමයි මේ ප්‍රතිපදාවක භාවනාවක අපේ උත්සාහය තියෙන්නේ. ඒ සඳහා තේරුම් ගත යුත්ත තමයි දැන් ඔය ගෙදර දොරේ ද්වේෂය මතුවෙලා එනකොට අර විවේකය බිඳෙනවනේ. ඒ ද්වේෂ සහගත තත්ත්වය බාර ගැනීමම භාවනාව කරගන්න. ඒ සඳහා විශේෂයෙන් හොඳයි ඔය වගේ අවදිවලදී අපි කියනවා වැඩිපුර සක්මන් කරන්න කියලා. මම දැකලා තියෙනවා සමහර විට සක්මන් කරනවා කෙනෙක් අර ද්වේෂෙන් සක්මන් කරනවා. හරි වේගෙන් සක්මන් කරනවා. අර හැඟීම් ඇවිස්සිච්ච හැඟීම් වලට ගැළපෙන වේගෙන් සක්මන් කරනවා. එයා දන්නේ නැහැ. නමුත් එයාගේ වේගය හරි සැරයි. හැබැයි පැයක් විතර සක්මන් කරගෙන යනකොට අර හැඟීම් හිතිවිලි යම් පමණකට තැම්පත් වෙනකොට අන්න සක්මනේ වේගෙත් බාල වෙනවා. ඒක නිසා ඔය වගේ අවධියක විශේෂයෙන් වැඩිපුර සක්මන් කරන්න. හොඳට ඔය gedare උන් එක්ක ද්වේෂයට ටිකක් සක්මන් කරන්න. අපි ගොඩාක් වෙලාවට අපේ සම්ප්‍රදායත් එක්ක අපේ සංස්කෘතියත් එක්ක වෙන අවුල තමයි මේ දේවල් හිර කරගෙන කල් ගෙවනවා. හිර කර ගැනීම තුළ ඔය විදිහේ සති ගණන් විඳවනවා. ලොකු ආතතියක් මතුවෙලා එනවා. නමුත් සමහර විට පිට කළ දැම්මා නම් ඒ එච්චරම වෙහෙසක් ආතතියක් මතුවෙන එකක් නැහැ. නමුත් අපි මේ නිදහස් කිරීමට සූදානමක් නැහැ. සමහර විට අනිත් කට්ටිය හිත රිදෙයි. ඒගොල්ලෝ ගැන හිතලා ඉතින් යටපත් කරගෙන ඉන්නවා. හැබැයි සැනසීමක් නැහැනේ. සැනසීමක් නැහැ. සමාව දෙනවා කියලා කියනවා. හැබැයි දකින දකින පාරයා ගානේ දේශෙ මතුවෙලා එනවා. අර නාම මාත්‍රිකව සමාව දුන්නට මොකද හිත සූදානම් නැහැ සමාව දෙන්න. එතකොට මේ වගේ ප්‍රතිපදාවක ඉන්න කෙනෙක් මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්න අඩුම ගානේ එවලේ කියලා දැම්මා නම් ඌට වැඩි පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. නේද? ටිකක් වෙහෙසයි තමයි. හැබැයි පහව පස්සට විවේකයි. එහෙම නැත්නම් අර සමාව දෙන්න බෑ මගේ හිත තාම සූදානම් නැහැ කියලා කිව්වනම් නේද? ඒක නිකන් මහා නිකන් සමාජ සම්මත වලට ගැලපෙන්නේ නැහැ වගේ. සමාව ඉල්ලව පමණින් දෙන්නත් බෑනේ. ඉල්ලව පමණින් දෙන්න ඕනෙත් නෑ. ඕනම වරදක් කරලා ඇවිල්ලා සමාව වෙන්න කොහොම හරිද? ගහන්න ඕනේ මුට්ටිය ඔළුවේ බිඳෙන්න ගහන්න ඕනේ. අර වලන් ගැට කරේ හිටින්න ගහන්න ඕනේ වලලින්. මොකද එහෙම හරියන්නේ නෑ. එහෙම හරියන්නේ නෑ. එහෙම සමාව දෙන්න බෑනේ. සමාව දෙන ක්‍රමවේදයක් තියෙනවා. දෙන ක්‍රමවේදය තමයි මේ හිත තවදුරටත් ඒක ඒ ද්වේෂ ගන්න ඇති වෙන්න ඕනේ. හිත සූදානම් සමාව දෙන්න. ඒ වෙනකන් මොකද්දෝ ස්ට්‍රගල් එකක් අර්බුදයක තමයි අපි ඉන්නේ. ඒක තමයි යථාර්ථය. එතකොට කියනවා සමාව දීලා අමතක කරනවා නෙමෙයි. forgive and forget නෙමෙයි. forget and forgive. ඉස්සෙල්ලා අමතක වෙනවා. මේ සිදුවීම තවදුරටත් මේ හිතට ග්‍රහණය වෙන්නේ නැහැ. හරි? සිහි කරත් ඒක රැඳෙන්නේ නැහැ. අන්න අමතක වෙනවා. එතකොට ස්වභාව ධර්මයෙන්ම සමාව ලැබිලා. ඔක තමයි යථාර්ථය. ඔක තමයි යථාර්ථය. දැන් පහුගිය දවසේ කවුද කෙනෙක් ඇවිල්ලා කියනවා සමාව වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ, මේ මොකද්ද වරදක් කරාලු. ඉතින් මමත් කිව්වා මොකද්ද කරපු බව නම් මතකයි, හැබැයි මොකද්ද කරේ කියලා මතක නැහැ. මොකද්ද කරේ කියලා, ඒ කියන්නේ මොකද්ද? සබහා ධර්මයෙන්ම සමාව ලැබිලා. අය දෙන්න දෙයක්වත් නැහැ. දෙන්න දෙයක්වත් නැහැ. අර කවුද ආමඳුර කෙනෙක් ගිහිල්ලා මේ අනුමෝදනාවක් මොකද්ද එකක් කරන්න ගිහිල්ලා මම කිව්වලු මේ මල් පූජා වෙලා තියෙන්නේ, ආයේ ආයේ මේ ඒක පූජා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ මේ පින් අනුමෝදන් වෙලා තියෙන්නේ, ආයේ අනුමෝදන් කරන්න දෙයක් නැහැ කියලා ගියාලු යන්න නැගිටලා. අර දායකයෝ ටික බයිනාලු බැනිල්ලක්. හරි මල් පූජා වෙලා තියෙන්නේ, පින් අනුමෝදන් වෙලා තියෙන්නේ කියලා. ඇත්තයි කිය හාමුදුරුවෝ කියන කතාව. හැබැයි මේ 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 සමාජ සම්මතයක බාරගන්න කැමති නැහැනේ. ඒ කට්ටිය හිතනවා අර අර මල් පූජා කරන ගාථාව කිව්වහම තමයි මල් ටික පූජා වෙන්නේ කියලා. හරි, පින් අනුමෝදන් කරන අර ගාථාව කිව්වහම තමයි පින් අනුමෝදන් වෙන්නේ කියලා. නෑ, පින් දැන්ටම මල් පූජා වෙලා ඉවරයි. පින් අනුමෝදන් වෙලා ඉවරයි, වැඩේ වෙලා ඉවරයි. හැබැයි ඉතින් අර සම්ප්‍රදායට අනුව අර ගාථාව කියනවා කියනවා. ඒක එක පැත්තකින් හොඳයි. මොකද කට්ටිය එලෝ මෙලෝ නෑනේ. සමහර කට්ටිය ගාථාව කියනකොට හරි අපි මේ මල් පූජා කරනවානේ, පින් අනුමෝදන් කරනවානේ කියලා මතක් වෙන ඉඩ තියෙනවා. හැබැයි ඒ පූජා කරන වෙලාවේ මල් පූජා වෙලා ඉවරයි, පින් අනුමෝදන් වෙලා ඉවරයි වැඩේ කරනකොටම. ආයෙ ඕක කරන්න දෙයක් නෑ වෙනම. හැබැයි ඉතින් අර නිකන් අර ඉන්න බබා, එහෙනම් අපි අර හදමු නිකන් මොකද්ද වැලි මාලිගාවක් කියලා. ඔන්න ඉතින් මූදේ රැල්ල රැල්ල ඇස්සේ වැල්ලෙන් මාලිගාවක් හදනවා. හදලා පෙන්නනවා මෙන්න බලන්න අපි මාලිගාවක් හැදුවා කියලා. හැබැයි ඊළඟ රැල්ලට ඕක සුණු විසුණු වෙලා යනවා. ඉතින් පින් අනුමෝදන් වෙලා මල් පූජා වෙලා ඒ ස්වාමීන් වහන්සේ කියන එක හරි. හැබැයි දායක පිරිස බයිනාලු අම්මා මෝ නැතුන්. හරි, ඕක තමයි යථාර්ථය. ඉතින් ඒක නිසා මේකෙත් නිකන් අර අමතක වුණා නම් සමාව ලැබිලා ඉවරයි. සබාව ධර්මෙ මායි නිකන් සමාව දෙන්න දෙයක් නැහැ. ඕකේ ලැබිලා ඉවරයි. හැබැයි එහෙම නැහැනේ. අපි ඉස්සෙල්ලා බලනවාම සමාව දෙන්න. සමාව දීලා අමතක කරන්න හද හරියන්නේ නැහැ. දකින්න දකින්න පාර ගන්න ද්වේෂ එනවා. මේ මූ මේකනි කරේ මට මේකනි මූ මූ කි කි ඇතුලෙන් ද්වේෂය වෙහෙස පීඩා වෙනවා. ඒකින්ද ඒක නිදහස් කරගන්න ක්‍රමවේදේ ආධුනික කෙනෙක්ට වෙහෙස නමුත් අඳුනගත යුතුයි. ඒ සඳහා අපි යෝජනා කරනවා අර විදියට වැඩිපුර සක්මන් කරන්න, ඇඟ වෙහෙසන්න, මොකක් හරි වැඩකේදීලා ඉන්න. එහෙම ටික දවසක් ගෙවෙනකොට ආපහු ඒ දේ හිතට ග්‍රහණය වෙන ස්වභාවය අඩු වෙනවා. අඩු වෙලා අන්න නැවතත් අර විවේක මට්ටම මතුවෙලා එනවා. ආපහු තව මොකද්ද එකකට කැළඹෙනවා තව කාලයක් යනකොට. ඊට පස්සේ ඒක ලොකු වෙනවා. එදාටත් ඇවිල්ලා ඔහොම එකක් කියන්න පුළුවන්. හැබැයි ඒකත් තැම්පත් වෙන බව දැනගෙන කටයුතු කරන්න අපිට ශක්තියක් ලැබෙනවා. මොකද්ද එකක් කරහා ගියපු නිසා. දෙකක් කරහා ගියොත්, තුනක් කරහා ගියොත්, 10ක් 15ක් කරහා ගියොත් ඔන්න තේරෙනවා මේ කොයි කොයි දේ ඇවිස්සුනත් මේවා තැම්පත් වෙන සුළුයි. ඒ තැම්පත් වීම අපේක්ෂාවෙන් මම මේ ඇවිස්සීම බාර ගන්නවා. බාර ගන්නවා. ඒ විදිහට කල් ගෙවනවා. වෙහෙසයි. නමුත් වෙහෙසෙන් නමුත් ඕක හරහා යාම තමයි ක්‍රමවේදී. හොඳට ඇඟ වෙහෙසලා වැඩ මොනවා හරි කරන්, ඇවිදින්න, වත්ත පිටිය සුද්ධ කරන්. අර කවුදෝ කියනවා මේ මේ එයාට කොච්චර නම් තරහා යනවද කියනවා නම් වත්තේ එක තනකොළ ගහක් නෑලු. ඔක්කොම සුද්ධ කරලා බද්දාගෙන කන්න පුළුවන් වත්තේ එච්චරට තරහා යනවා. වත්තම සුද්ධ කරලා තරහා ගියපු වෙලාවට. ඉතින් ඒක තමයි වැඩේ. එහෙම මොන මොනවා හරි ක්‍රමවේදයක් හොයාගෙන ටිකක් දාඩිය දාලා වෙහිසිලා තමුන්ගේ අවධානය වෙන දෙයකට යොමු කළා ඉන්නකොට දන්නේම නැතුව ওই දේවල් වල තියෙන වටිනාකම ගිලිහෙනවා. ඒ ගිලි වුණාම ආපහු අර විවේක මට්ටම මතුවෙලා එනවා. ඒක තමයි ක්‍රමවේදය. ඊට පස්සේ අර කරපු නැති වැඩ, සැක සංකා, ඔය වගේ දේවලුත් පරයන්කයක මතුවෙන එක ස්වභාවිකයි. හිත විවේක වුණාම අන්න මොකද කරන්නේ? මේ ඔය දේවල් මතුවෙලා එනවා. මගහැරිච්ච දේවල් මතුවෙනවා. එතකොට කරන්න නැතුව ඉන්නත් බෑ වගේ නිකන්. ඉතින් අර කෙනෙක් කියනවා මොනවද? පරයන්කේදී එන අදහස් ඔක්කොම ලියනවලු. දැන් ලියනවලු. පස්සේ ඕනම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඔය එන දේවල් වලට ක්‍රියාත්මක වෙන්න ගියොත් වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා දැනට එක්කෝ කොලේක සටහනක් දාගන්න, එක්කෝ මම මේක ඉවර වෙලා කරනවා කියලා බලන්න, එක්කෝ ඒවලම නැගිට ගිහිල්ලා කරලා බලන්නකො. ඔය කොයි විදියට කරත් ඕකේ වෙනසක් නැහැ, වෙනසක් නැහැ. අර අපේ හිතම තමයි මේ බාධාව හදන්නේ. ඒක නිසා මුලදී ඔයගේ දේවල් ගොඩක් තීව්‍ර විදියට, ගොඩක් බලපෑම් විදියට පෙවුනත් පසු කලෙක ওই දේවල් සාමාන්‍ය වෙලා යනවා. මේ මගහැරිච්ච දේවල් මේකෙදී එන බව බාර අරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ ශක්තිය තව දියුණු වේවි. දැනට ওই සැකසංකමත් වෙලා තියෙන්නේ මේ දේවල් හරහා යන්න කාලයක් ඒ විදිහේ අත්දැකීමක් නැති නිසා ඒක ලැබේවි කියන විශ්වාසයෙන් යම් දිගට.
බොහොම පින් ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස චැට් සෙක්ෂන් එකේ තියෙන ප්‍රශ්නේ මං කියවන්නම් දැන්. ස්වාමීන් වහන්ස, විඥානයේ සහ උපවිඥානයේ සහ අවිඥානයේ ගැන කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඒ වගේම උඩුසිත සහ යටිසිත ගැනද සම්බන්ධ කර පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි, නිරෝගී සුවය ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්සේ.
ඔව්, එතකොට ඔය වචන නම් ඇත්තරම මේ ධර්ම තුලේ දෙන වචන නෙමෙයි. ඔය මේ මනෝවිද්‍යා පැහැදිලි කිරීම ඒවත් සමහර වෙලාවට ෆ්‍රොයිඩ් කියන විදිහට නෙමෙයි යුන් කියන්නේ නේද? ඒක එක්කෙනා එක එක විදිහට පැහැදිලි කරනවා, ඒගොල්ලන්ගේ අර්ථ දැක්වීම් දෙනවා. ඉතින් ඒවා විවිධ දේවල්, ඒවා එක එක විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. අර එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කියනවානේ, කවුදෝ හාමුදුරු කෙනෙක් ගෙන් තවත් කවුදෝ කෙනෙක් අහලා වේදනාව පිළිබඳ. ඒ හාමුදුරුවෝ යම් කිසි උත්තරයක් දීලා තියෙනවා. නමුත් ඒ උත්තරේ පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නැහැ ඒ අහපු කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියලා කියනවා, බලන්න භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම එකක් මගෙන් ඇහුවා, මම මෙහෙම උත්තරයක් දුන්නා. හැබැයි ඒ කෙනා ඒකට සෑහීමකට පත් වුණේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරුවන්ට නිග්‍රහ කරලා කියනවා, මම මේ වේදනාව එක ආකාරයකට වුණා, එක ආකාරයකට දෙආකාරයකට වුණා, දෙආකාරයකට තුන් ආකාරයකට වුණා, තුන් ආකාරයකට සය ආකාරයකට වුණා, සය ආකාරයකට 18 ආකාරයකට වුණා, 18 ආකාරයකට 128 ආකාරයකට වුණා, ඒ ආකාරයටත් කියලා බෙදලා වෙන් කළා තියෙනවා. උඹට ඕක කියාගන්න බැරි වුණානි කියලා. හරි, ඒක තමයි වැඩි. ඒකින්ද ඔන්නම් එක ආකාරයකට බෙදලා පෙන්වන්න පුළුවන්, ඔන්නම් ආකාර දෙකකට බෙදලා පෙන්වන්න පුළුවන්, ඔන්නම් 128 ආකාරයකට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒවා මේ ධහම තුල සඳහන් වෙන දේවල් නොවන නිසා අපිට ඒකාන්ත සත්‍යයක් කියලා කියන්න තමාරුයි. නමුත් ඉතින් විවිධ පැහැදිලි කිරීම, විවිධ පැහැදිලි කිරීම්. ඉතින් ෆ්‍රොයිඩ් එක විදිහකට පැහැදිලි කරනවා, යුන් තව විදිහකට පැහැදිලි කරනවා, තව කවුරු හරි වෙනස් විදිහකට පැහැදිලි කරනවා. ඕක තමයි යථාර්ථය. හැබැයි මේ කවුරුත් තමුන් තමුන් අඳුනගත්ත කට්ටිය නෙමෙයි. ඔය යුන් ගැන සඳහනක් වෙනවා, ඔය ඉන්දියාවේ විසිට් එකක් කරාලු. එතකොට මේ ප්‍රසිද්ධ සයිකොලොජිස්ට් කෙනෙක් විදිහට ඒ යන ගමනේදී ඒ ආයතන වලට ගිහාම මේ හැමෝම නිර්දේශ කරනවලු, විමසනවලු, මේ 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 ඔබතුමාගේ අදහස මොකද්ද මේ රමණ මහර්ෂි පිළිබඳ? ඒ දවසල ඒ ඉන්දියාවේ සුපතල නේද තමුන් තමුන් අඳුනගත්තා කියලා ප්‍රසිද්ධ වුණු චරිතයක් තමයි. එතකොට එයා ගැන අදහස මොකද? එයා හම්බෙලා කතා බහ කරන්න කැමැත්තක් නැද්ද කියලා අහනවලු. හැබැයි යුන් මේ එක ආරාධනාවක් පිළිගන්නේ නැතුව මිනිහාව මගහැරලා ගියපු බව තමයි සඳහන් තියෙන්නේ. ඉතින් ඔච්චර විශ්වාසයක් තියෙන මිනිස්සෙන් නම් ගිහිල්ලා හම්බෙලා කතා කරන්න තිබුණානේ. මේ ඔබතුමා මේ හැමෝම අගය කරනවා තමුන් තමුන්ව දැකගත්ත කෙනෙක් කියලා. මම නම් පොතේ ගුරෙක්, අපි දෙන්නාගේ සාකච්ඡාව කොහොම වෙයිද කියලා පොඩ්ඩක් විමසල බලන්න තියුණානේ. නමුත් ඒ අනතුර බාරගෙන නෑ මනුස්සයා. මීට ඉස්සලා ගිහිල්ලා පස්සේ කියනවලු, මේ 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 විකාර කතන්දර කියනවා, මේවා විශ්වාස කරන්න ඕනේ, මේ ඊස්ටර්න් ෆිලොසොෆිස් හරියන ඒවා නෙමෙයි කියලා පස්සේ යම් කිසි මතවාදිකුත් හැතුවා කියලා තමයි සඳහන. එතකොට ඒ වගේ කෙනෙක්ව මුනිච්චු වෙන්න බය ඇයි? සමහර විට අන්න තමුන් තමුන්ව දැකපු කෙනෙක්ට අන්න ඔය කියන ක්‍රමවේද අඩුපාඩු සහිතයි, වැරදි සහිතයි කියලා පෙන්නුම් කරන්න පහසු වෙන්න පුළුවන්. ඒක නිසා විවිධ වචන වලින් අර්ථ දක්වાવી ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මේ දේවල් දහම හා සසඳනකොට යම් පමණකට ප්‍රවේශමින් කටයුතු කර ගැනීම හැඟට ගුණයි. මේ දේවල් අධ්‍යයනය කරාට ගැටලුවකුත් නැහැ. ඉතින් ඕවා යම් කිසි ආකාරයක නිකන් අපිට කතා බහ කරන්නත් නිකන් ඕජසත් තියෙනවානේ, ඒක ගැටලුවක් නෑ. එතකොට සාමාන්‍ය ගත්තොත් ඔය උඩු හිත යටි හිත කියන දේ, ඔය අයිස් කන්දක ජලයෙන් උඩට මතුවෙච්ච දේ කොටස සහ ජලයෙන් එයාට පවතින දේ අතර ඔන්නඔහොම වෙනසකට පෙන්නුම් කරනවා. ඒ විදිහේ වෙනසක් සහිතයි කියලා සඳහන් කරනවා මේ උඩු හිත යටි හිත. හැබැයි මේ දහම තුළ ඔය උඩු හිත යටි හිත කියලා කතාවක් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් අර පැහැදිලි කිරීමේ පහසුවක් පිණිස කෙනෙක්ට කියන්න පුළුවන් මේ 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 දැනුවත්ව කරන කොටසක් සහ මේ යටින් යන කරන්ට් එකක් වගේ දෙකක් මේ හිත තුළ තියෙනවා. ඒක හැබෑවනේ. දැනුවත්ව කරන දේ හරිම කුඩායි, අවමයි. හරියට නිකන් අර 10න් එකක් උඩට මතුවෙන අයිස්කන්ධයක් වගේ. අයිස්කන්ධේ 10න් එකයි උඩ තියෙන්නේ. ඉතුරු ටික ඔක්කොම තියෙන්නේ වතුරෙන් යට. ඒතරේ ඒ කොටස අපිට පේන්නේ නැහැ, ඇති බව දන්නෙත් නැහැ. නමුත් එතන තමයි මහා විශාල වපසරියක්, ස්කන්ධයක් තියෙන්නේ. එතකොට අපි තුලත් මේ බොහෝ දේවල් නිකන් යටිහිතේ ක්‍රියාත්මක වෙනවා වගේ නේද? යටිහිතේ ක්‍රියාත්මක වෙනවා වගේ, යටිහිතේ ක්‍රියාත්මක වෙනවා වගේ තමයි මේ බොහෝ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. අපේ නැඹුරු, අපේ සංඥාවල්, අපි මේ සංස්කරණය කරන ආකාරය, මේ දේවල් බොහෝ වෙලාවට අපේ පාලනයෙන් තොර දේවල් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දන්නෙත් නෑ ඒවා වෙලා ඉවරයි. හරි, මේ මේ කය පවත්වන, මේ නඩත්තු වෙන මේ ක්‍රියාවලි ඉබේම සිද්ධ වෙනවා. ඒවායි අහන දෙයක්, කල්පනා කරන දෙයක්, හිතලා සිද්ධ කරන දෙයක් නෑ. එතකොට අර thought processes වලිනුත් නිකන් 90% ක් වගේ සඳහන් වෙනවා මේ subconscious processes කියලා. අර විදිහට මේ හිතලා කරන දේවල් නෙමෙයි, හිතුවා වගේ පේනවා. අර කියනවා මේ මේ කෙනෙක් හිතලා තීරණය කරනව නෙමෙයිලු, තීරණය කළා හිතනවලු. තීරණය කළා ඉවර වෙලා ඒක justify කිරීමක් තමයි අර හිතවිලි වලින් වෙන්නේ. හිතන්න සුළු මොහොතකට කලින් තීරණය ඇවිල්ලා ඉවරයි. එතකොට උපදේශ අහගෙන ඉන්න කට්ටිය ඉන්නව නේද? එනම ජෝක් එකක් ඈ. ඔය සමහරව ආන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හම්බ වෙන්නම තමයි මං ආවේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට තියෙනවා, මොකද්ද දෙන උපසෙද කියලා. ඈ ඉතින් එක්කෙනෙක්ගෙන් අහනවා, දෙන්නෙක්ගෙන් අහනවා, තුන්දෙනෙක්ගෙන් අහනවා. ඔහොම ඔහොම හැමෝගෙම උපදෙස් අරන් සම්පූර්ණ උපදෙස් වලට ප්‍රතිවිරුද්ධ දෙයක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මොකද? එයා තීරණය කළා ඉවරයි දැන්ටම. එයාට එයාට ආයේ මේ උපදේශක් අවශ්‍ය වෙලා තියුනේ නැහැ. එයා මොකද කරේ? අර තමුන්ගේ තීරණය justify කරන්න තමයි උත්සාහ ගත්තේ. ඉතින් ඔවගේ තමයි අපේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේ බොහෝ දේවල් නිකන් ගියා නෙමේ, ග්‍රහය අරන් ගියා වගේ තමයි බැලුව බැලමට පේන්නේ. අර යටි හිතේ ක්‍රියාකාරීත්වය තමයි ඒක. ඉතින් සාංශාරික නැඹුරු කියලා අපිට කියන්න පුළුවන්, මතක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය දෙවෙනි අනිත් කොටස විදියට අහන්නේ මොකද්ද මේ විඥානය, උපවිඥානය, අවිඥානය කියලා? ඔය ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ කියන ඔය කොටස් තුන, ඒක මම හිතන්නේ ෆ්‍රොයිඩ් ගේද ගොයද ඒ පැහැදිලි කිරීම. එයා මේ උඩු හිත යටි හිත කියන දෙපැත්ත සහ නිකන් අර මැද ක්‍රියාවලියක් වගේ එකක් මෙතන පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් ඉඩ් ගැන කියනකොට කියනවා ඉඩ් කියන එක නිකන් සෙල්ෆිෂ් කියලා. තමුන්ගේ උමනාව අවශ්‍යතාවය විසරයි. අර උරිස්ස උඩ ඉන්නේ රතු පාට යකෙක් කනට කොඳුරන අන්න ඌව විදියට තමයි මේ ඉඩ් අඳුන්වලා දෙන්නේ. දැස ඊගෝ කියන්නේ මේ මැද ඉන්න මේ කන දික් කරගෙන ඉන්න මනුස්සයා වගේ. එයාට තියෙනවා යම් කිසි විදියක තර්ක කරන්න, හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් අර අවිඥාණය කියන්නේ මේ හැමෝ එක්කම සම්බන්ධ වෙන සුපර් ඊගෝ කියන එක නිකන් හැමෝ එක්කම සම්බන්ධ වෙන අර හැමෝටම පොදු ස්වභාවයක්. එයා හොඳ පැත්තට තමයි පෙන්වන්නේ. එතකොට අර සුදු පාට එක්කෙනෙක් ඉන්න කනට කොඳුරන්නේ අනිත් කනට, ඒ තමයි එයා. ඉතින් ඔය දෙදෙනාගේ කෙඳිරිලි අහගෙන මේ මිනිස්සයා ඉන්නවා. ඔය දෙපැත්තට අදිනවා සුදු කළු, හොඳ හොඳ නරක. ඉතින් ඔය දෙපැත්තට අදිමින් මේ වෙන ගනුදෙනුව තමයි මේ පෙන්නුම් කරන්නේ. ඉතින් ওই විවිධ ආකාරයේ පැහැදිලි කිරීම්, අර්ථ දැක්වීම් ඒ හොඳයි. ඉතින් අධ්‍යයනය සඳහා නමුත් නියමාකාර පුහුණුව තමයි අර තමුන් තමුන්ව දැක ගැනීම තුළ මේ දේවල් ඉක්මෝල යන්න අපිට පුළුවන්. ඒ සඳහා උත්සාහයක් ගන්න කියලා තමයි ඉතින් යෝජනා කරන්න වෙන්නේ.
බොහොම පින් ස්වාමීන් වහන්ස, දැන් මං හිතන්නේ ආයෙ අපිට ප්‍රශ්න මොනවත් නැහැ ලැබිලා, වාර්තාවල් මොනවත් ලැබිලා නැහැ ස්වාමීන් වහන්ස. මම නදීප්ට බාර කරනවා මේ වැඩසටහන ඉතුරු ටික කරගෙන යන්න.
සාගර හාමුදුරුව නැති එක තමයි ප්‍රශ්නෙකට ඉතුරු වෙලා තියෙන්නේ.
එහෙම තමයි ස්වාමීන් වහන්ස.
මං ඊමේල් එකක් දැම්මා ස්වාමීන් වහන්ස.
ඒ කියන්නේ සාගර හාමුදුරුව මේ දවස්වල ටිකක් බිසි වෙලා වැඩ කටයුතු මං හිතන්නේ. නිස්සරණවනේ නෙමෙයි, දැන් කොහෙද වැඩ ඉන්නේ? මට එන්නේ නෑනේ අප්පා, එකපාරට නම එන්නේ.
අනුරාධපුරේ ඒ පැත්තේද?
අනුරාධපුර පැත්තේ තමයි. හුරුළු වැව, හුරුළු වැව, හුරුළු වැවේ තමයි ඉන්නේ. වැවේකට වැවේ නෙමෙයි ප්‍රදේශයේ ඉන්නේ. ටිකක් විශාල ඉඩමක් කොටසක් පූජා වෙලා තියෙනවා. ඒක ඉතින් යම් යම් කූටි ටිකකුත් හදනවා, මං හිතන්නේ ඔෆිස් එකකුත් හදනවා. ඒ වගේ වැඩ රාජකාරි තමයි මේ දවස්වල.
ලංකාරාව මරක් කෑල්ලක් ඉල්ල ගන්න ඕන ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ පැත්තේ ගියා නම් මේ අලි එකක් දාගෙන එන්න තිබුණා.
එහෙම ස්වාමීන් වහන්සේ බොහෝ
අලිත් එක්ක බෑනේ අප්ප කරන්න. අලිය දැකලවත් තියෙනවා නම් කමක් නෑ, අපි අලිත් එක්ක ආශ්‍රය කරලත් නෑ, දුවලා පුරුදුත්
නෑ නේද? අලි කිව්වම ටිකක් අර අප්‍රිය ගතියකුත් එනවා.
අලි 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 එක ගනුදෙනු කරමු මිනිසුන්ට ලේසි. ඔයගේ පැතිවල ගිහින් ඉන්න මන්නම් කියන්නේ මන්නම් බෑ ඔය අලි එක සෙල්ලම් දාන එක කියන.
බොහෝ තුසිංහ ස්වාමීන් වහන්සේ
අලියා මොමි කියද එළවන්න ගියාම එළව පුදුම වේගෙන් එළව ගලේ මොමි.
අද්දකී මැති ස්වාමීන් වහන්සේ
නෑ, අලි එක්ක මෙහෙම මුනිච්ච වෙලාවක් නෑ. අර පොඩි කාලේ අලියගේ බඩ යටින් අරන් ගිහලා තියෙනවා මාව, එච්චර තමයි. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් අලි එක ගනුදෙනු නෑ, තිවිලම නැති තරම්. ඒකින දුවන විදියවත් දන්නේ අලිය කෙලෙව්වත් එහෙම නේද? ඈ, ඒකයි වැඩි. ආර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය තැන්නේ හරි කොහේ හරි තැන්නේ හරි ලග්ගල හරි කොහේ හරි ඉඳලා ඉතින් අලි එළවපු කතාව තමයි තියෙන්නේ. පිටිපස්සේ යනකොට එළවපු එකක් ගැන කියනවා, එළවපු එකක් එනකොට එළවපු එකක් ගැන කියනවා, හවසට එළවපු එකක් ගැන කියනවා. ඉතින් ඕම සෑහෙන වෙලාවක විස්තරය ආගෙන ඉඳලා එතන ඉඳපු එක හාමුදුරු කෙනෙක් කියනවා, ස්වාමීන් වහන්සේ ඔබ ඔය ඔබ වහන්සේ අවුරුදු ගානටම දුවන එක විතරනේ කරලා තියෙන්නේ කියලා. අලි එළවන එක වගේම දුවන එක තමයි කරලා තියෙන්නේ බලනකොට. ඉතින් ඒකින්ද අලිත් එක බෑ කියලා සාගර හාමුදුරුවෝ ඉතින් චැලෙන්ජ් එක බාරගත්තා. අපි අපිට එහෙම අලි පුරුදු නෑනේ අප්පා, ඒකින්ද හරියන්නේ නැහැ වැඩේ.
සොරස බන්දුල අත අත උස්සලා තියෙන පොඩ්ඩක් කොත්තන්නේ වතුළු ආවා.
මම අන්මියුට් කරන්න කියලා කිව්වේ.
ආසි ඔකේ කෝස් කරලත් නැද්ද කොහෙ නේද වඳුලක්?
ඔව් නෑද.
සමා වෙන්න
ඕනේ කරන්.
ඒක නේද. අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනෙත් පුණ්‍යානුමෝදනා සිදු කිරුම් වඳුලවමට ආරාධනා කරනවා. බොහොමතු පිං තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. වහන්සේ අද දිනත් ධර්ම දේශනාවත් සාකච්ඡාවත් තාම වටිනා කරුණ රාශියක් අපිට ඉදිරිපත් කරලා ජය වහන්සේට අපි ලබාගත් සීලුම් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම නිස්සරණ වන සීලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම අප හැම දෙනාටත් මේ පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම යම් කොටසක් පින නොපින කොටසක් ඉන්නටත් පින් අනුමෝදන් ගාථා කියනවා. එත්තාවතා චම්මිහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මිහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මිහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින్దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති. ප්‍රාර්ථනා ගාථ විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා සමිනාසේ වන්දනා කිරීමට අවසර ඕකාස වන්දාමි බන්තේ
කියවන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝද
සාමිනං කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බ
සාදු සාදු අනුමෝදාමි ඕකාස දවරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ
කමාමි කමි තබ්බ
ඕකාස කමාමි බන්තේ
කියවන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයවනෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව ශාතෝ නිබ්බාන් සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තා තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දාවසං බුද්ධ පුත්තං නමාමහං
සෝපත් සේවා හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සාදු.